අද උදෑසන ආදී සිට දහවල් එක දක්වා මෙම වැඩසටහන අපි පවත්වන ලබනවා. එම කාලය තුළදී මේ වැඩසටහන පැවැත්වීම ආරම්භ කිරීම අපේ මාංකරව සුදර්ශන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ සමග වැඩමවා වදාළ කොත්මලේ කුමාර කාශ්‍යප එම පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ සිද්ධ කරනු ලබනවා. මේ මොහොතේදී අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව උන්වහන්සේ පිළිගනු ලබන අතර පින්වත් සෑම දෙනාමත් සාධනාදයක් පවත්වා උන්වහන්සේ පිළිගැනීම සිද්ධ කරන්න. එහෙමනම් මේ විදිහට ඒ වැඩකටයුතු පිට කරගෙන යාම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් යුක්තව උන්වහන්සේට ආරාධනා කර සිටිනවා මෙම සිල් වැඩසටහන පටන් ගැනීම පිණිස.
හැම දිනම සාදුකාරයක් අටසේ සමාදන් වෙන පින්නතුන් අටසේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယං පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දසන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉමානි උපෝසත අට්ඨංග සීලානි සමාදියාමි උපෝසත අට්ඨාංග සීලානි සමාදියාමි. ඉමානි උපෝසත අට්ඨාංග සීලානි සමාදියාමි. තිසරණේන සද්ධින් උපෝසත අට්ඨාංග සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි, හැමදෙනාම තුමුණුවන් වන්දනා කරලා ඉන්නේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති ස්වාත්ථාතෝ භගවතා ධම්ම සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ නිඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ සාරක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාරක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාරක සංඝෝ සාමීචිපටිපන්නෝ සාරක සංඝෝ යගිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති. වන්දාමි චේතියං සම්බං සබ්බතානේසු පටිච්චිකං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං යස්ස මූලේ නිතින්නෝව සබ්බාරි විජයං පත්තෝ සම්බං යුතං වන්දේ සම්බෝධිපාදං. ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජානස්සුතේ. කායේන වාචා චිත්තේන පමාදේන මයාතන අච්චයං කම මේ භන්තේ භූමි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාතන අච්චයං කම මේ ධම්ම සම්දික්ඛික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාතන අච්ඡයං තම මේ සංඝ සුඛිතානුද්ද සාදුතු. ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත පින්නතුනි, හැම දිනම අද දවසේදී මේ උදෑසන ඒ උපෝසත අට්ඨංග සීලය සමාදන් වෙලා මේ අවස්ථාවේදී ඒ තමන්ගේ ජීවිතයට ඒ ප්‍රායෝගිකව කොහොමද ඒ ධර්මය ඇතුළත් කරගන්නේ, ප්‍රායෝගිකව කොහොමද මාර්ගයක් විදිහට මේ ධර්මයේ තුල හැසිරෙන්නේ කියන එක තමන්ගේ ජීවිතේට ප්‍රායෝගිකව සිද්ධ කරගන්න එක තමයි අද දවසේදී හැම කෙනෙක්ම මෙතනට පැමිණිලා ඉන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නට යෙදුන මේ ලෝකෙදි කෙනෙකුට හම්බෙන දුර්ලභම අවස්ථාවන් පිළිබඳව, දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්, දුර්ලභෝ manussත් පටිලාභෝ, දුර්ලභා ඛන සම්පatti, දුර්ලභා සද්ධා සම්පatti, සද්ධම්ම සවනං අති දුර්ලභං, දුර්ලභා පබ්බජ්ජ කියලා මේ විදිහට දුර්ලභ කාරණා හයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න තියදුනා. මේ ලෝකේ බුද්ධෝත්පාද කාලයක් නැතිනම් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඉතාම දුර්ලභයි. කුමක් නිසාද? නිකං කෙනෙකුට, හීන වීරිය ඇති කෙනෙකුට බුද්ධත්වයේ ලබා ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ප්‍රඥා අධික බුදුරජාණන් වහන්සේ නමක් වන අපේ බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරුව කියනවා බුද්ධත්වයේ ලබා ගැනීම සඳහා. එතකොට කල්පයක් කියලා කියන එක මේ පින්තුන් අහලා ඇති, කොච්චර කාල සීමාවක්ද කියලා. අර යොදුනක් කුස නැතිනම් හැතැම්ම දාසයක් කුස, හැතැම්ම දාසයක් පළල ටැංකියක අබ ඇට පුරවලා මේ අබ ඇට වලින් අවුරුදු 100කට සැරයක් එක අබ ඇටයක් අරගෙන ඇත්තකට දානවා. මේ විදිහට කවදා හරි දවසක අර යොදුනක් කුස, යොදුනක් පළල ටැංකියේ පුරවලා තියෙන අබ ඇට ඉවර වෙනවා නම්, නමුත් කල්පේ ඉවර වෙන්නේ, කල්පේ කියලා කියන්නේ ඒහා සමාන දීර්ඝ කාලයකට කියලා කියනවා. තවත් උදාහරණයක් පෙන්නනවා, මහ විශාල ඝන යොදුනක් කුස, යොදුනක් කියන්නේ හැතැම්ම දාසයක් කුස පළල තියෙන මහ කළුගල් පර්වතයක් අවුරුදු 100කට සැරයක් කෙනෙක් සිනිඳු සලුවකින් ඇසිල්ලීගෙන යනවා. මේ ගල කවදා හරි ගෙවිලා ඉවර වෙනවා නම් ඒත් මේ කල්පේ ඉවර වෙන්නේ, කල්පේ කියන්නේ ඒහා සමාන දීර්ඝ කාලයකට කියලා බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා භික්ෂුන් වහන්සේලාට. මොකද බුදුරජාණන් වහන්සේගෙන් කල්පේ කියන්නේ කොච්චර කාලයකටද කියලා අහුවහම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒක මේ මෙච්චර දවසයි, මෙච්චර අවුරුදු ප්‍රමාණයක්, අවුරුදු 100,000ක් කියලා මේ වගේ ප්‍රමාණකින් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක නිසා මේ ළඟින් යන්න උපමාවක් කියන්නම් කියලා තමයි උපමාව දේශනා කරන්නේ. කල්පේ කියන්නේ අන්න ඒ තරම් ප්‍රමාණයක්. ඉතින් මේ කල්ප සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ අසංඛ්‍යයක් කියන්නේ සංඛ්‍යාවක් කියන්න පුළුවන් කමක් නැති, ඒ අසංඛ්‍යයි කියලා ගණනක් තියෙනවා. එතකොට බිංදු විදිහට කියනවා නම් 144ක් බිංදු යෙදෙනවා කියලා සඳහන් වෙනවා අටකතාවල. ඉතින් මෙන්න මේ විතරම් අති දීර්ඝ කාලයක මේ පාරමිතා ධර්මයන් පුරලා තමයි බුද්ධත්වයට පත් වුනේ. පාරමිතා පුරනවා කියලා මොකද්ද කරන්නේ, මොකද්ද පුරන්නේ? බෝසතාණන් වහන්සේ නමං තමන්ගේ ජීවිතේට බෝසත් ගුණ හුරු කරනවා. මොනවද දස පාරමිතා කියලා අපි කියන්නේ? දාන, සීල, නෙක්ඛම්මාදී මේ පාරමිතාවන් සම ත්‍රිංශත් ආකාරයකට, 30 ආකාරයකට පුරුදු කරනවා. දන් දෙනවා, දාන උපපාරමිතාව විදිහට තමන්ගේ අංග ප්‍රත්‍ය දන් දෙනවා, දාන පරමත්ත පාරමිතාව විදිහට තමන්ගේ ජීවිතය දන් දෙනවා. මේ විදිහට මේ තුල වෙලා තියෙන්නේ මොකද්ද? දන් දීම කියන එක තුලින් තමන්ගේ ලෝභ සිත අඩු කරලා තියෙනවා. මේ දානයේ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ වුණත් කැප කරන්න පුළුවන් මානසික මට්ටමක් හදාගෙන තියෙනවා. පාරමිතා පිරෙනවා කියලා වෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි, අපේ ජීවිතයේ කුසලයක් වෙනුවෙන් අපේ ජීවිතේ වුණත් කැප කරන්න පුළුවන් මානසික මට්ටමක් හැදෙන එකටයි පාරමිතා පුරනවා කියලා කියන්නේ. ඉතින් පින්නතුනේ, තව කෙනෙකු වෙනුවෙන් එච්චර කැපකිරීමක් කරන්න පුළුවන් ශක්තිමත් හිතක් හදාගන්න එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අපිට නම් අද හිතාගන්න දේ, අද කරන ප්‍රාර්ථනාව හෙට ඒ විදිහට කරන්න බෑ, අපිට ඒක අමතකයි. නමුත් බෝසතාණන් වහන්සේ නම මේක බොහෝ කාලයක් පුරුදු කළා, පුරුදු කළා තමයි මේ විදිහට බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන්නේ. ඒකයි උදාහරණයක්ම කියන්නේ. යම්කිසි ශක්තිමත් කෙනෙක් උදැල්ලක් හා පැසක් අරගෙන ඇවිල්ලා මම මේ මහ පොළොව නොපොළවක් කරනවා කියලා පොළොව කොටන්න පටන් ගත්තොත් මම මේ පොළොව කොටලා ඉවර කරනවා කියලා. එයා මේ මුළු පොළොවම අනිත් පැත්ත පෙරලයි. නමුත් එයාට බුද්ධත්වයේ ලබා ගන්න එක ඊට වැඩි අමාරු දෙයක් කියනවා. මොකද ඒ තරම් අමාරු දෙයක් තමයි කෙනෙක් බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරනවා කියලා කියන්නේ. ඒකයි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් බුද්ධෝත්පාද කාලයක් ලෝකේ දුර්ලභයි. ඒ වගේම දුර්ලභෝ manussත් පටිලාවෝ මනුෂ්‍යාත්මභාවයක් ලබා ගන්න එක දුර්ලභයි. ඇයි මනුෂ්‍යාත්මභාවයක් ලබා ගන්න එක දුර්ලභයි කියලා පෙන්වුවේ? අද මිනිස්සු වෙච්ච අපිට කුසලයක් කරලා මිනිස්සෙක් වෙන එක එච්චර අපහසු දෙයක් නෙමෙයි. අපිට කුසල ධර්මයන් කරනවා කියන එක ලේසි කටයුත්තක්. නමුත් නිකං හරි හිතලා බලන්න අපේ හිතේ ස්වභාවය අනුව, උදාහරණයකින්ම කියනවා නම් හාල් ටිකක් තියෙන ගල් කැට ගොඩක් තියෙන මල්ලකට අත දාලා ගත්තොත් අහුරක් අපේ අතට වැඩිපුර මොනවද ඇවිල්ලා තියෙන්නේ? අපේ අතට ගල් කැට වැඩිපුර ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අපේ ජීවිතයේ දිහාට හැරිලා බලන්න අපිට දවසේ වැඩිපුර අරමුණු ඇවිල්ලා තියෙන්නේ ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත අරමුණුද, අලෝභ අධේ සමෝහ සහගත අරමුණුද? තමන්ම හිතලා බලන්න තමන් දවසේ වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ සහගත අරමුණුත් එක්කනම්. එහෙනම් අපිට මරණාසන්න මොහොතේදී ඉදිරිපත් වෙන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ අපි දවසේ වැඩි කාලයක් ඇසුරු කරන අරමුණ. ඒක නිසා මේ ලෝභ සහගත අරමුණු කියලා අපි මේ දැඩිව තණ්හාවෙන් ගන්න අරමුණුම ගන්න එපා. අපි දුව පුතා කියලා ආදරෙන් ඇසුරු කරනවා නම් ඒවත් ලෝභ සහගත අරමුණු තමයි. ඉතින් මෙන්න මේ වගේ අපි ලෝභ, ද්වේෂ, මෝහ සහගත අරමුණු වලින් දවසේ වැඩි කාලයක් ඉන්නවා නම් අපිටම හිතාගන්න පුළුවන් අපේ ඊළඟ ගතිය අපේ හොඳ දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා මම කුසලයට අනුව ජීවිතේ ගත කරන්න ඕනේ කියලා. ඒ වගේම හාල් ගොඩක් තියෙන ගල් ටිකක් තියෙන මල්ලකට අත දැම්මොත් අපිට වැඩිපුර හාල් අතට ඇවිල්ලා තියෙයි. ඒ වගේ අපේ ජීවිතේ වැඩිපුර අලෝභ, අදේශ, අමෝහ සිතුවිලි නම් අපේ ජීවිතේ වැඩිපුර තියෙන්නේ. අන්න අපිටම නිස්සහවකට පත් වෙන්න පුළුවන්, තීරණයක් ගන්න පුළුවන්. අපේ ජීවිතේට වැඩිපුර තියෙන්නේ මරණාසන්න මොහොතේ ඉදිරිපත් වෙන්න තියෙන්නේ හොඳ අරමුණක් කියලා. එතකොට මේ ලෝකේ කවදාවත් දෙවියෙක් හෝ මිනිස්සෙක් හෝ බ්‍රහ්මෙක් හෝ අකුසලයකින් උපදින්නේ නැහැ, අකුසල් සිතකින් උපදින්නේ නැහැ, ලෝභ දේශ මෝහ සිතකින් උපදින්නේ නැහැ කියලා පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. දෙවියෙක් හරි මිනිස්සෙක් හරි බ්‍රහ්මෙක් හරි උපදින්නේ කුසල් සිතකින්මයි. කුසල් සිතකින් උපදිනවා නම් අපිට මරණාසන්න මොහොතේදී වැඩි ඉඩ කඩක් තියෙන්නේ. මොන සිතක් ඇති වෙන්නද? අකුසල් සිතක් ඇති වෙන්නේ. එහෙනම් අපිට මනුස්ස ජීවිතයක් ලබා ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ඉතින් පහසු මනුස්සයෙක් වෙච්ච අපිට බොහොම පහසුයි මනුස්ස ජීවිතයක් ලබා ගන්න එක. අපිට අපේ හිත හුරු කරන්න පුළුවන්. නිකං හරි හිතන්න තිරිසංගත ආත්මභාවයක අපි ඉපදුනොත් තිරිසංගත සතෙකුට කුසල ධර්මයක් ගැන හිතනවද? පින්කම් කරන්න ඕනේ කියලා එයාට කවදාවත් හිතෙන්නේ නැහැ. නිතරම බයෙන්, කුසගින්නෙන්, තැතිගැනීමෙන් ඉන්නේ සත්තුන්ට කුසලයක් සිහිපත් වෙන්නේ නැහැ. එහෙනම් හිතන්න මරණාසන්න මොහොතේදී ඒ සත්තුන්ට කුසලයක් සිහිපත් වෙන්න තියෙන ඉඩකඩ කොච්චර ප්‍රමාණයක්ද? ලේසියෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒ தත්ත්වයට පල්ලෙහාට වැටුනොත් අපි වැටුනම තමයි ආයේ ලේසියකට නම් ගොඩ එන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සතර අපාය පුතජන පුද්ගලයාට තමන්ගේ ගෙදර වගේ කියලා. ඇයි අපි කොහේ ගියත් අපි ඉක්මනට තමන්ගේ ගෙදෙට්ට ආපහු එනවා. ඒ වගේ අපි කුසලයක් කළ මනුස්ස ලෝකෙට ගියත්, දිව්‍ය ලෝකෙට ගියත් අපි බොහොම ඉක්මනට ආපහු පුරුදු ගෙදරට, අපායට, සතර අපායටම යනවා. ඒක නිසා හැම කෙනෙක් වැඩි කාලයක් ඉන්නේ මේ සතර අපාය තුල කියලා පෙන්නවා. හිතන්න අපි ඒ වගේ ආත්ම භාවයකට පත් උනොත් ආයේ මනුස්ස ජීවිතයක් ලබා ගන්නවා කියන එක අපිට පහසු කාරණයක් එහෙම නෙමෙයි. ඒකයි මනුස්ස ජීවිතයත් ඉතාම දුර්ලභ කාරණාවක් හැටියට පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ. නිය පිටට පස් ටිකක් අරගෙන දේශනා කරනවා, මහණෙනි මේ ලෝකේ ඉන්න මේ මිනිස්යෙන් අතරින් මේ මහ පොළවේ තියෙන පස්ද වැඩි, එහෙමත් නැතිනම් මගේ අතේ තියෙන පස්තිකද නිය පිටේ තියෙන පස්තිකද වැඩි කියලා අහනකොට විශ්වනාන්සල කියනවා, ස්වාමීනි මේ මහ පොළවේ මහ විශාල පස් ප්‍රමාණයක් තියෙනවා. ඔබ වහන්සේගේ අතේ තියෙන්නේ බොහෝ සුළු පස් ප්‍රමාණයක්. මහණෙනි යන්න ඒ වගේ මරණින් මත්තේ මේ ලෝකය මිනිස්යෙන් අතරින් ඉතාම සුළු පිරිසක් තමයි නැවත මිනිස්යෝ වෙලා උපදින්නේ. අනිත් බොහෝ පිරිසක් සතර අපාය උප්පත්තිය ලැබනවා කියලා පෙන්නනවා. මොකද හැම වෙලෙම චේතනාව තමයි කර්මය වෙන්නේ, හිත තමයි කර්මය කර්ම සකස් කරන්නේ. ඉතින් අපිට වැඩිපුර එන්නේ ලෝභ දේශ මෝහ සහගත අරමුණු නිසා වැඩි ඉඩකඩක් තියෙන්නේ අපිට ඒ සුදුසු උප්පත්තියක් ලබා ගන්න. ඒකයි මේ සසර භයානකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. එතකොට මනුස්ස ආත්ම භාවයත් ඉතාමත් දුර්ලභයි. එතකොට මනුස්ස ආත්ම භාවයක් ලබාගත් කෙනාට තව දුර්ලභ කාරණාවක් තියෙනවා. මොකද්ද? ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභයි. ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභයි කියන්නේ ඇයි? මේ පින්නතුම් හිතලා බලන්න, මේ වගේ රටකට ආවම වැඩිපුර හිතා ගන්න පුළුවන් තුනුරුවන් ගැන ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාව ඇති අය කීයෙන් කී දෙනාද ලෝකයේ තුල ඉන්නේ? තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කීයෙන් කී දෙනාද ලෝකයේ තුල මිනිස්යන් අතරිනුත් ඉන්නේ? කුසලයක් නැත්තම් මිනිස්සෙක් වෙන්නෙත් නෑ. කුසලයක් තියෙන කෙනෙක් කුසලයක් කුසල් සිතක් කුසලයක් තියෙන කෙනෙකු අය අතරිනුත් බෞද්ධයෙක් වෙලා මේ පිනක් දහමක් ගැන හොඳ නුවණක් ඇතුව කුසල් අකුසල් ගැන නුවණක් ඇති වෙන්නේ, ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ තුනුරුවන් පිළිබඳව කීයෙන් කී දෙනාට? ඒ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන අය අතරිනුත් ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාට? තුනුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව ඇති වෙන අය අතරිනුත් ධර්ම ශ්‍රවණය කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. අපි හිතනවා ඇති ලංකාවේ ගත්තොත් එහෙම රේඩියෝස් දැම්මනම් දවසකට ඕන තරම් අපිට බණ අහන්න පුළුවන්. මේ ධර්මයක් ඇහෙනවා කියන එක ලේසි නෑ. බණ කිව්ව පළියට අපිට ඇහෙන්නේ නෑ. ඒක නිකන් වචන ටිකක් විතරක් වෙලා අපිට බණක් ඇහෙනවා කියන දේදී අපේ ජීවිතේට මේ ධර්ම යෙදිය තියෙන්න ඕනේ. ඉතින් මේ ධර්ම ශ්‍රවණය කරනවා කියනකොට අපිට ධර්මයේ අවශ්‍යතාවය හා මේ හැමදේම තියෙන්න ඕනේ. එතකොට ඇහෙන දේ පිරිසුදු ධර්මයක් බවට පත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළපු ත්‍රිපිටකයට අනුකූල වෙච්ච ධර්මයක් වෙන්න ඕනේ ඇහෙන දේ. එතකොට හිතා ගන්න පුළුවන් අද කාලේ තියෙන නොඑක් නොඑක් දර්ශනත් එක්ක බලනකොට ධර්ම ශ්‍රවණය කියන එකක් මොන තරම් දුර්ලභ දෙයක්ද කියලා. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, වහන්නේ මේ ලෝකේ පිරිසුදු රත්තරන් තියෙනකන් බය වෙන්න දෙයක් නැහැ රත්තරන් මිලදී ගන්න අයට. ඇයි? ලෝකෙ තියෙන්නේ පිරිසුදු රත්තරන් විතරයි. නමුත් රත්තරන් වගේ දේවල් ලෝකෙ පහළ වුණොත් එහෙනම් රත්තරන් මිලදී ගන්න කෙනා බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඇයි? මේ රත්තරන් වගේ දේවල් ලෝකෙ තියෙනවා. ඒක නිසා ආන් ඒ වගේ පිරිසිදු දහමක් ලෝකෙ තියෙනකන් මේ දහම හොයන කෙනාට බය වෙන්න දෙයක් නැහැ. නමුත් මේ දහම වගේ දේවල් ලෝකෙ පහළ වෙනකොට දහම හොයන කෙනා බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ දේ තුලිනුත් කීයෙන් කී දෙනාද මේ නිවැරදි විදිහට සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන්නේ? එතකොට මේ විදිහට නිවැරදි විදිහට බණ අහන අය අතරිනුත් පැවිදි වෙන්න හිතෙන්නේ ප්‍රවෘජ්‍යාව ලබා ගන්න කීයෙන් කී දෙනාද? ඒක නිසා මේ පැවිද්ද දුර්ලභයි කියලා දේශනා කළා. මෙන්න මේ විදිහේ දුර්ලභ කාරණා ටිකෙන් මේ පින්නතුන්ට පැවිද්ද හැරුණුකොට අනිත් සීලුම කාරණා පහ ලැබිලා තියෙනවා, සම්පූර්ණ වෙලා තියෙනවා. ඒක නිසා මේ වගේ මේ දුර්ලභ කාරණා ටික සම්පූර්ණ වෙන අවස්ථාවේදී හැම දිනම අප්‍රමාදීව කටයුතු කරගන්න උත්සාහ කරන්න ඕනේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ ශාසනය කියන දේ තියෙන්නේ මොකටද? ඊයේ දේශනාවෙනුත් බුදුර ස්වාමීන් වහන්සේ මතක් කළා, මේ ශාසනය තියෙන්නේ ලාභ සත්කාර පිණිස නෙමෙයි, සීලය පිණිස නෙමෙයි, සමාධිය පිණිස නෙමෙයි, නැතිනම් වෙනත් දර්ශනයක් පිණිස නෙමෙයි කියන එක පැහැදිලි කරා. එතකොට අද බොහෝ දෙනෙක් එකෝ මේ ශාසනය කියලා තීරණය කරන්නේ දන් දෙන තැනකින් මේ වගේ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? දන් දෙන්න කියලා කියන්නේ, සිල් රකින්න කියලා කියන්නේ, නැතිනම් බණ පාංශකූල පිරිත් කියන ටික තැනකින් තමයි මේ ශාසනය කියන දේ හඳුනගෙන ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ කවදාවත් දන් දෙන්න කියන්නේ සිල් රකින්න කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න කලිනුත් ලෝකයේ තුල දන් දීම් තිබුණා, සිල් සමාදන් වීම් තිබුණා, ධ්‍යාන අධිගමයන් තිබුණා. මේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න කලින් මේ අෂ්ට සමාපatti පංචවිඥා අෂ්ට සමාපatti තිබුණා. මේ ලෝකයේ තුල ඒ දේවල් තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ වෙනම විශේෂ අරමුණක් සඳහා. මොකක් සඳහාද? බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අපිට දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවත් කියන දේ පැහැදිලි කරන්න තියෙනවා. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා මේ ලෝකේ යමෙක් දුක දකිනවා නම් එයා සමුදයත් නිරෝධයත් මාර්ගයත් හොඳටම දකිනවා. ඒ වගේම දුක හොඳට අවබෝධ දන්නවා නම් දකිනවා නම් එයා මාර්ගඵල වලට පත්වෙච්ච කෙනෙක් නැතිනම් නිවන් දැකපු කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. පින්නතුනි, අපි කවුරුත් නිවන් දැකලා තියෙනවද? අපෙන් දුක කියන්නේ කෙනෙක් කියලා ඇහුවොත් අපිට කියන්න බෑද? අපි හැමදාම හවසට ධම්මචක්ක සූත්‍රය කියනවනේ නේද? ධම්මචක්කපවත්තන සූත්‍රයේදී අපිට දුක කියන්නේ මොකද්ද කියන එක විස්තර කරන ඡේදයක් පාඩම් ඇති. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං. ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, මහලු බව දුකයි, අකමැති අය හා එක්වීම දුකයි, කැමැති අයගෙන් වෙන්වීම දුකයි, කැමැති දේ නොලැබීම දුකයි. මේ දේවල් දුකයි කියන්නේ අපි දන්නේ නැද්ද? අපි දන්නවා ලෝකේ දුක කියන දේ. අපි දන්නවා දුක දැනගෙන තිබුණට අපි කවුරුත් දුකෙන් මිදිලා ඉන්නවද? අපි දුකෙන් මිදිලා නැහැ. ඇයි එහෙනම් දුකෙන් මිදිලා නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් දුක දැනගත්තා නම් එයා දුකෙන් මිදෙනවා කියලා. එහෙනම් ඇයි අපි දුකෙන් මිදිලා නැත්තේ? හේතුවක් තියෙන්න ඕනේ අපි දුකෙන් නොමිදීමට. අපි දුකෙන් මිදිලා නැත්තේ, අපි දුක කියලා දැනගෙන තියෙන්නේ මොකද්ද? සත්පුද්ගල භාවයක්. හොඳට හිතලා බලන්න, ඉපදුණු පුද්ගලයෙක්ගේ මේ ඉපදීම දුකයි, පුද්ගලයෙක්ගේ ඉපදුණු කෙනාගේ ලෙඩවීම දුකයි, ඉපදුණු කෙනාගේ මරණය දුකයි, ඉපදුණු කෙනාගේ මහලු බව දුකයි, මට කැමති දේ නොලැබෙන දේ දුකයි, මම අකමැති හය ආයෙත් කරන්න ලැබෙන එක දුකයි, මම කැමති දේ නොලැබෙන එක මට දුකයි. දුක කියන දේ අපිට ඇවිල්ලා තියෙන්නේ ධර්මතාවයක් විදිහට නෙමෙයි, ලෝකයේ තුල පවතින ධර්මතාවයක් විදිහට අපි දුක දැකරන්නේ. අපි දුක කියන දේ දැකලා තියෙන්නේ සත්පුද්ගල භාවයකින්. මම විඳින දුක, තව කෙනෙකුට එන දුක, පුද්ගලයෙක් විඳින දුකක් විදිහට අපි දුක දැකලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක කියලා ධර්මතාවයක් පෙන්වුවා නම් ඒකද අපි සත්පුද්ගල භාවයෙන් තමයි අල්ලගෙන තියෙන්නේ. සත්පුද්ගල භාවයෙන්ුයි අපි දුක දැකලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා අපි කොතෙන්ට යනකන් දුක දකින්න ඕනේද, කොතෙන්ට යනකන් දුක අවබෝධ කරගන්න ඕනේද. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. කෙටියෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා මෙන්න මේකයි දුක කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා දුක කියන දේ පැහැදිලි කළා. ඊට පස්සේ දුක්ඛ සමුදය පැහැදිලි කරා. දුකට හේතුව කියන්නේ මොකද්ද? දුකට හේතුව තමයි තණ්හාව කියන්නේ කියලා. දුකට හේතුව මේ තණ්හාව නිසායි දුක ඇති වෙලා තියෙන්නේ, ආශාව නිසායි දුක ඇති වෙලා තියෙන්නේ. අපි යම් යම් දේවල් වලට තණ්හා කරන නිසායි ඒ දේවල් තුලින් දුක ඇවිල්ලා තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. මේ පින්තුන් අහලා ඇති විශාඛාවගේ කතාව. විශාඛාව දවසක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට තෙත ඇඳුම් නැතුව, තෙත කෙස් නැතුව ජේතවනාරාමයට එනවා. එනකොට බුදුරජාණන් වහන්සේ අහනවා, විශාඛාවෙනි මොකද අද මේ තෙත ඇඳුම් ඇඳගෙන තෙත කෙස් නැතුව මේ විහාරයට ආවේ? ස්වාමීනි, මගේ බොහෝම ප්‍රියමනාප මිනිබිරියක් හිටියා, බොහෝම ආදරෙන් හිටියේ මේ ප්‍රියමනාප මිනිබිරිය කලුරිය කළා. ඒක නිසා මේ සිරිතක් විදිහට මේ තෙත ඇඳුම් ඇඳගෙන තෙත හිස කෙස් නැතුව ඒ කාලේ කෙනෙක් මැරිලා බොහොම දානේ කරනකොට මේ තමන් එයාගේ ඥාතීන් තෙත ඇඳුම් ඇඳගෙන තෙත හිසකෙස් නැතුව ඉන්න සිරිතක් තිබුණා. ඒක නිසා විශාඛාව කියනවා, ස්වාමීනි, මගේ මේ මිනිබිරිය කලුරිය කළ නිසායි මම තෙත ඇඳුම් ඇඳගෙන තෙත හිසකෙස් නැතුව ආවේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, විශාඛාවනි, ඔබ ඒ මිනිබිරියට කැමැතිද මිනිවිරියට ආදරේ දෝ ස්වාමිනී මම බොහෝම ආදරේ කරන බොහෝම කැමැති ප්‍රියමනාප කෙනෙක්ගේ මිනිවිරිය. බුදුරජාණන් වහන්සේ අහනව විශාඛාවනි, නුඹ තවත් ඒ වගේ මිනිවිරියොන්ට කැමැතිද? ස්වාමීනි මේ මුළු විශාල මහනුවර තරම්ම මට මිනිවිරිය හිටියනම්, සවැත් නුවර තරම්ම මේ මිනිවිරිය හිටියනම්, ජනතාව තරම් මිනිවිරිය හිටියනම් මම කැමැතියි කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ කතාව පැත්තකින් තියලා ආපහු අහනව විශාඛාවනි, මේ සවැත් නුවර කොච්චර ජනගහනයක් තිබීද? ස්වාමීනි කෝටි පහක් හයකින් මේ වගේ ජනගහනයක් ඉඳී. එතකොට මේ ජනගහනය අතරින් දවසකට කී දෙනෙක් විතර මැරෙනවද? ස්වාමීනි එක දවසක සමහර දවස්වලට 5 දෙනෙක් 6 දෙනෙක් වෙන්න පුළුවන්. 10ක් 20ක් 30ක් 50ක් 100ක් වෙන්න පුළුවන්. බොහෝ කොට මැරෙනවා නොමැරෙන දවසක් නම් ඇත්තේ නෑ. විශාඛාවෙනි එහෙනම් නුඹ කිව්වා මේ මුළු සවැත් නුවර තරම්ම මිනිබිරිය හිටියනම් කැමතියි කියලා. එහෙනම් නුඹට කවදාවත් වියලිච්ච ඇඳුම් ඇතුව වියලුණු කෙස් ඇතුව ඉන්න දවසක් නම් එන්නේ නෑ. මේ සවැත් නුවර හිටු මේ මුළු ජනතාව තරම් මිනිබිරිය කැමති නම්, ඒ තරම් මිනිබිරිය හිටියනම් ඔබට හැමදාම මේ විදිහේ තෙත ඇඳුම් ඇඳගෙන තෙත හිස කෙස් ඇතුව ඉන්න තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා විශාඛාවනි මේ ලෝකේ එක දෙයකට තණ්හාව තියෙනවා කියන්නේ යාට එක දුකක් තියෙනවා. එක දෙයකට තණ්හාව නම් යාට දුක් එකයි. වස්තු දෙකකට තණ්හාව නම් යාට දුක් දෙකක් තියෙනවා කියන්න වෙනවා. ඒක නිසා අපේ තණ්හාවේ ප්‍රමාණයට අපිට දුක එනවා. ඒක නතර කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. ඒක නිසා මේ තණ්හාව ප්‍රමාණයට තමයි අපිට දුක ඇවිල්ලා තියෙන්නේ. ඒත් අපිට තාම කරන්න කියලා දෙයක් පැනෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ අපිට දුකට හේතුව තණ්හාවයි, එහෙනම් තණ්හාව නැති කරන්න කියලා අපිට පෙන්නුවේ නෑ. ඊට පස්සේ අපිට සමුදය සත්‍යයෙන් පෙන්නුව දුකට හේතුව තමයි මේ තණ්හාව කියන කාරණාව. එහෙනම් මොකද්ද අපිට කරන්න? දුක නිරෝධ සත්‍යයේදී අපිට පෙන්නුව තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා. තාම අපිට කරන්න ප්‍රතිපදාවක් පෙනෙන්නේ නෑ. තණ්හාව නැති වුණොත් දුක කියන දේ නැති වෙනවා. දුක ඇති වුණේ කුමක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව නිසා දුක ඇති වුණා නම් තණ්හාව නැති කළොත් දුක කියන ප්‍රතිඵලය නැති වෙනවා. එහෙනම් මේකට තියෙන ප්‍රතිපදාව ඊළඟට තමයි පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න. මේකයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට දුක නැති වෙයි කියලා. අද අපි දුක නැති කරන්නේ කොහොමද? දුකට තවත් දුකකින් තමයි අපි හැමදාම ප්‍රතිකර්ම කරන්න පුරුදු වෙලා ඉන්නේ. හොඳට හිතලා බලන්න, අපි හැමදාම එක දුකක් අපේ ජීවිතේට එනකොට ඒ දුක නැති කරන්න කියලා තවත් දුකකින් තමයි ඒ දුකට ප්‍රතිකර්මයක් කරන්නේ. අපි මේ ඉඳගෙන ඉන්න මොහොතම අරගෙන බලන්න, අපි එක විදිහකට ඉඳගෙන ඉන්නකොට අපිට ඉඳගෙන ඉන්න අමාරුයි. ටිකක් වෙලා යනකොට වේදනාව අමාරුව දැනෙනවා. මේ දැනෙන වේදනාවෙන් මේ අමාරුවෙන් නිදහස් වෙන්න කියලා අපි හිත ගන්නවා. අපිට හැම වෙලෙම හිතගෙන ඉන්න පුළුවන්ද? බෑ. හැම වෙලෙම හිතගෙන ඉන්න බෑ. අපි ආපහු ඉරියව්ව මාරු කරනවා. හිතන්න, ඉඳගෙන දුක් විඳපු අපි, ඉඳගෙන හිටපු අපි නැගිට්ටේ කුමක් සඳහාද? ඉඳ ගැනීම කියන දුක ඉවර කරලා හිට ගැනීම කියන සැපේ ලබන්න තමයි අපි හිටගත්තේ. නමුත් ඉඳගෙන දුක් විඳපු අපිට ලැබුණේ මොකද්ද? හිට ගැනීම කියන දුක. නමුත් හිට ගැනීම සැපයක් හැටියට අපි මෙනෙහි කරා මොන අවස්ථාවද? හිට ගැනීම කියන දුකේ පටන් ගන්න උනේ ඉඳගෙන ඉඳලා නැගිට්ට මොහොතේම නෙමෙයිද? හිත ගන්නවා කියන දුක පටන් ගත්තේ ඉඳගෙන ඉඳලා නැගිට්ට මොහොතේමයි. අපි දුකම සැප හැටියට මෙනෙහි කරා ඉඳගෙන දැන් නම් පහසුයි කියලා නැගිටලා හිත ගැනීම සැපයක් හැටියට මෙනෙහි කරා. නමුත් ඒකම නෙමෙයි අපිට දුක බවට පත් උනේ. ඒකමයි දුක බවට පත් උනේ. අපි හැමදාම දුකට ප්‍රතිකර්ම කරන්න පුරුදු වෙලා තියෙන්නේ තවත් දුකකින්. අපි හැමදාම දුකට වහලේ හිල්ලලා තෙමෙනකොට නොතෙමි ඉන්න කියලා අපි ඒ වහලෙම තව තැනක තියෙන උළු කැටයක් අරගෙන අතෙන්ට දාන එක තමයි හැමදාම කරන්නේ. වහලෙ හිල්ලලා තෙමෙනකොට අපි නොතෙමි ඉන්න කියලා ඒ වහලෙම උළු කැටයක් ගලවලා එතෙන්ට වහවුවොත් උළු කැටේ ගලවපු තැන ආපහු තෙමෙනවා. ඒක නිසා අපිට කවදාවත් දුක නැති කරන්න කියලා තවත් දුකකින් ප්‍රතිකර්ම කළා කියලා හරියන්නේ නෑ දුක් නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙනම දෙයක් වෙනම තියෙන දෙයක් ඊයේ දේශනාවේදී පැහැදිලි කරා අද ලෝකයා දුක් නිරෝධගාමිනී ප්‍රතිපදාවක් අනුගමනය කරනවා නමුත් ඒක වෙනමම දුක් නිරෝධ අපි දුක කියලා දන්නේ වස්තු සම්පත් ගේදුර නැති එක දුකයි කියලා දැනගෙන අපි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් විදිහට මේ දේවල් ඇති කරගන්න වෙහෙසෙනවා තණ්හාව නිසා මේ දේවල් තව තව ඇති කරගන්න වෙහෙසෙනවා ඒ නිසාම අපිට ආපහු වෙන පැත්තකින් දුක ඇවිල්ලා තියෙනවා දුක නතර වෙලා නැහැ ඒක නිසා අපි මේ දුකට දුකකින් කරන ප්‍රතිකර්මයේ නතර කළා ඉස්සෙල්ලා අපි දුක කියන දේ අවබෝධ කරගන්න උත්සාහ කරන්න අපි දුක නැති කරන්න නම් කරන්න තියෙන්නේ මොකද්ද මේක තණ්හාව නිසා දුක ඇති වුණා නම් තණ්හාව නැති වෙන විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න තණ්හාව නැති වෙන විදිහට ජීවත් වෙන්න කියන දේ තුල තියෙන බොහොම ගැඹුරු දර්ශනයක් තණ්හාව නැති වෙන්න කොහොමද අපි ජීවත් වෙන්නේ පින්නතුනි අපි ඉඳගෙන හිටිය කියලා කොච්චර භාවනා කරා කියලා අපිට මේ තණ්හාව නැති වෙනවා කියන දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ අපි නිවැරදි මාර්ගය යන්නේ නැත්තම් අපිට එදිනෙදා කටයුතු කරනකොටම නම් තණ්හාව කියන දේ නිකම්ම ඇති උනේ අපිට එහෙනම් තණ්හාව නැති කරන්න වෙන්නේ මේ එදිනෙදා කටයුතු කරන ලෝකයේ තුල ඉඳගෙනමයි එහෙනම් අපිට තණ්හාව නැති කරන්න කියලා අපි ඉඳගෙන ඉන්න වෙලාවේ විතරක් භාවනා කරන වෙලාවේ විතරක් මේක ගැන හිතලා ආපහු ලෝකෙට වැටුනහම අර දුවන්නම් වාලේ ගහගෙන යන සැඩපහරතම හසු වුණාම අපිට කවදාවත් මේකේ කෙලවරක් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒක නිසා මේකට නිවැරදි ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ ක්‍රමය නිකන් නෙමෙයි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවෙන් නැතිනම් සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත ක්‍රමයක් වෙන්න ඕනේ. සම්මා දිට්ඨියෙන් කොහොමද ක්‍රමයක් පටන් ගන්නෙ? සම්මා දිට්ඨියෙන් කොහොමද පටන් ගන්නෙ? අද අපිට වෙනම ප්‍රතිපදාවක් තියෙනවා. මොනවද? සීල, සමාධි, ප්‍රඥා කියලා. සීල, සමාධි, ප්‍රඥා කියලා ක්‍රමයක් තියෙනවා. නිකම්ම සීලයකින් අපිට නිවන් දකින්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට තියෙන්නේ ඉස්සෙල්ලම සම්මා දිට්ඨිය තමයි මුලට තියෙන්නේ. සම්මා දිට්ඨිය මුලට තිබිලා තමයි ඊළඟට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මන්තා ජීව සමාධි මේ ධර්මතා ටික ඊට පස්සේ තමයි සමාධි අංග මේ සීලේ අංග ටික තියෙන්නේ. ඊට පස්සේ තමයි සමාධිය තියෙන්නේ. ඊට පස්සේ මේ සම්මා දිට්ඨිය මූලික කරගෙන තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගොඩනැගිලා තියෙන්නේ. එතකොට අපිට එක පැත්තකින් ප්‍රතිපදාවක් පෙන්වනවා සීල, සමාධි, ප්‍රඥා කියලා. තව පැත්තකින් පෙන්වනවා ප්‍රතිපදාවක් සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත නැතිනම් ප්‍රඥා, සීල, සමාධි කියලා ප්‍රතිපදාවක් පෙන්වනවා. එහෙනම් ප්‍රඥා, සීල, සමාධි කියන ප්‍රතිපදාවද හරි, සීල, සමාධි, ප්‍රඥා කියන ප්‍රතිපදාවද හරි? මේ ප්‍රතිපදා දෙකයි. සීල, සමාධි, ප්‍රඥා, ප්‍රඥා, සීල, සමාධි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ශාසනයේ ප්‍රතිපදාව තමයි සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා කියන දේ තුල තියෙන්න ඕනේ සම්මා දිට්ඨිය මූලික කරගත්ත සීලයක්. මේ ශාසනයේ සීලය සම්මා දිට්ඨිය මූලික කරගත්ත සීලයක්. අපි මේ සම්මා දිට්ඨිය මූලික කරගත්ත සීලයක් තුල ඉස්සෙල්ලා පිහිටලා ඉන්න ඕනේ. කොහොමද සීලය සම්මා දිට්ඨිය මූලික කරගෙන තියෙන්නේ? අපි කොහොම හරි ශික්ෂාපද ටිකක් රැක්ක කියලා නිවනට යන්න පුළුවන් සීලයක් වෙන්නේ නැහැ. අද අපි සීලය කියලා දන්නේ මොනවද? අපි සමාදන් වෙන ශික්ෂාපද ටික රකින්න එක අපි දන්නේ. සිල් සමාදන් වෙන ටික තමයි සීලය කියලා අපි දන්නේ. පින්නතුනි මේක සීලයේ තියෙන එක කොටසක්. එක චූටි ප්‍රමාණයක් විතරයි අපි මේ සමාදන් වෙන ශික්ෂාපද ටික කියලා කියන්නේ. පංච සීලය හෝ මේ අටසිල් හෝ කියලා කියන්නේ සීලේ තියෙන එක කොටසක්. එතකොට සීලේ තියෙන මේ කොටසට කියනවා මොනවද? ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියන කොටස තමයි මේ ශික්ෂා පද විදිහට අපිට ලැබෙන්නේ. ඊට පස්සේ සීලේ තියෙනවා තවත් කොටස් තුනක් තියෙනවා. සිල්වත් කෙනෙක් ළඟ තියෙන්න ඕනේ තවත් කොටස් තුනක්. මොනවද ඒ කොටස් තුන? අපිට ඊළඟට හම් වෙනව ඉන්ද්‍රිය සංවර සීලයේ ළඟට ආජීව පාරිශුද්ධ සීලය කියලා කොටසක් තියෙනවා. මොකද්ද ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ? අපේ දිවි පැවැත්ම, අපි ජීවත් වෙන
දිවි පැවැත්ම යහපත් එකක් වෙලා තියෙනවා. මස් මාංශ වෙළඳාම්, අවි ආයුධ වෙළඳාම්, වස විස වෙළඳාම් වගේ මේ වගේ දේවල් වලින් තොර වෙච්චි අපිට යහපත් දිවි පැවැත්මක් තියෙන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. නිවන් දකින කෙනෙකුගේ මානසික පසුබිම හදාගන්න එයාට යහපත් ජීවිත පැවැත්මක් ඉස්සෙල්ලා තියෙන්න ඕනේ. ඒකට කියනවා එයාගේ මොකද්ද ආජීව පාරිශුද්ධ සීලය කියලා. ඊට පස්සේ එයාට තව තියෙනවා ප්‍රත්‍යසන්නිස්සිත සීලය. එයා ප්‍රත්‍ය ධර්මතා තුල එයා හොඳට හික්මෙන්න ඕනේ. ප්‍රත්‍ය ධර්මතා කියලා කියන්නේ අපිට එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය වෙන මේ ද්‍රව්‍ය කාරණාවන් තුල එයා හික්මිච්ච කෙනෙක් වෙන්න ඕනේ. එයා දන්නවා ඉස්සෙල්ලම අපිට හම්බෙන්නේ ඇඳුම් පැළඳුම්. අපිට ඇඳුම් පැළඳුම් අවශ්‍ය වෙන්නේ මොකටද කියලා එයා දන්නවා. නිවන් දකින කෙනෙක් වුණාම එයාට මට මේ විදිහ ඇඳුම් ඕනි, මෙච්චර වටිනාකමකින් යුක්ත ඇඳුම් ඕනි කියලා එහෙම ලොකුවට ඒ වෙනුවෙන් මහන්සි වෙන්න, ඒ වෙනුවෙන් හොයාගෙන යන්න, පසුපස හඹා යන්න දෙයක් ඇති වෙන්නේ නෑ. එයා ඇඳුමකින් වෙන කෘත්‍ය දකින්නවා, දන්නවා. ඒක නිසා එයා ඒ ඇඳුමෙන් වෙන ඇඳුම අරඹයා පන්නගෙන යන්නේ නෑ. ඇඳුම් අඳින්න අපි ප්‍රස්ථා කරනවා මේ විදිහට වෙහෙස නොබල මහන්සි වෙනවා කියන දේවල් කරලා තියෙන්නේ මොනවද? අපිට හෝ අපි සමග සිටින අයට හොඳට අඳින්න, හොඳට කන්න, හොඳට ඉන්න කියන මෙන්න මේ ටික සඳහා. එතකොට අපිට මෙන්න මේ ප්‍රත්‍යසන්නිස්සිත සීලයෙන් යුක්ත කෙනෙකුට තමන්ගේ ජීවිතේ ජීවත් කරන්න කියලා, ප්‍රත්‍ය හොයාගන්න කියලා අපි ඇඳුම් පැළඳුමෙන් අපි සංවර වෙන්න ඕනේ. ඇඳුම් පැළඳුම් කියන දේවල් හොයාගෙන තණ්හාවෙන් පස්සෙන් පන්නන්න තියෙන දේවල් නෙමෙයි. මේකෙන් වෙන කෘත්‍ය මොකද්ද? සීත උෂ්ණ දෙක නැති වෙනවා, වසාගත යුත්තක් වසා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේකයි ඇඳුමකින් පැළඳුමකින් වෙන දේ කියලා ඒකෙන් වෙන දේ දකින්න ඕනේ. අද අපි ඇඳුම් පැළඳුම් අඳින්නේ අපි ගැන හිතලාද, අනිත් අය ගැන හිතලාද? අපි ඇඳුම් පැළඳුම් අඳින්නේ මම මේ විදිහේ ඇඳුමක් ඇඳුත් අර අය මම ගැන මෙහෙම හිතයි, අනිත් අය මම ගැන මෙහෙම හිතයි, අනේ මේ කෙනා දුප්පත් විදිහට ඇඳලා තියෙන්නේ කියලා අනිත් අය මං ගැන මෙහෙම හිතයි. මම මේ ඇඳුම ඇඳගෙන ගියොත් මම එකම ඇඳුම ඇඳුත් එහෙම අනිත් අය හිතයි මෙයා හැමදාම එකම ඇඳුම අඳින කෙනෙක් කියලා. අපි හැමදාම මේ බලෙන් මෙහෙන් හොයන්න උත්සාහ කරලා තියෙන්නේ මොකක් ගැන හිතලාද? අනිත් අය හිතන දේ ගැන හිතලා, අනිත් අයගේ හිත ගැන හිතලා, අනිත් අයගේ හිත සතුටු කරන්න අපි මෙහි දුක් විඳලා තියෙනවා. අනිත් අයගේ පැත්ත සතුටු කරන්න අපි මෙහි හැමදාම දුක් විඳලා තියෙනවා. ඒක නිසා අපි මේ හොඳට ඇඳුම් පැළඳුම් අඳින්නේ මොකක් හොයාගෙනද? අපි ලස්සන ලස්සන ඇඳුම් හොයන්න යන්නේ අනිත් අයගේ හිත ගැන හිතලා, අනිත් අයට මම ලස්සනට පේන්න ඕනි කියන තැනකින් ඇඳුමින් වෙන කෘත්‍ය දැකලා නෙමෙයි. නමුත් මේ ශාසනේ ඒකත් සීලයට අයිති කොටසක්. ඇඳුමක් පැළඳුමක් හැමදාත් ඒක තමන්ට වෙන දේ මොකද්ද? තමන්ට ඇඳුම පැළඳුම අවශ්‍ය වෙන්නේ මොකටද කියලා දැනගෙන හොඳ ඇඳුම් අඳින්න එපා කියනවා එහෙම නෙමෙයි. මේකේදී අපේ අවශ්‍යතාවයේ දැනගෙන අපේ ප්‍රමාණයට ඒ දේ අවශ්‍ය ප්‍රමාණයට අපි ඒ දේවල් සිද්ධ කරගන්න ඕනේ. ඒක නිසා අපිට ප්‍රත්‍යසන්නිස්සිත සීලය ඉස්සෙල්ලාම ඇඳුම් පැළඳුම් කියන කොටස හම්බෙනවා. ඊට පස්සේ ආහාර පාන ගත්තා. ආහාර පාන තුල භෝජනයේ මාත්‍රඥතාව කියන එක මේ ශාසනයේ විශේෂම දෙයක්. භෝජනයේ ප්‍රමාණය දැනගෙන තියෙන්න ඕනේ මේ ප්‍රත්‍යසන්නිස්සිත සීලයේ තුල තියෙන කාරණා. භෝජනයේ මාත්‍රඥතාවය කියලා කියන්නේ අපි කන භෝජනයේ ප්‍රමණ දැනගන්න ඕනේ. ඇයි අපිට කෑම බීම කියන දේ අවශ්‍ය වෙන්නේ කියලා මේ රස තෘෂ්ණාවෙන් නැති වෙන විදිහට අපිට මේ ආහාරයේ ප්‍රමාණය දැනගෙන තියෙන්න ඕනේ. අර පුත්‍ර මාංශ සංඥාවෙන් ආහාරය ගන්න කියලා කියන්නේ පුත්‍ර මාංශ සංඥාව කියලා කියන්නේ දවසක් එක අම්මා කෙනෙකුයි එක තාත්තා කෙනෙකුයි තමන්ගේ චූටි ළමයාත් වඩාගෙන කාන්තාර බිමක් තරණය කරන්න ගියා. මගක් යනකොට මේගොල්ලොන්ගේ තිබුණ සියලුම කෑම බීම ඔක්කොම ගෙනිච්ච දේවල් ඉවර වුණා. තව යන්න තියෙනවා. යන්න පුළුවන් කමක් නැහැ. කෑම බීම නැතුව මේ දුර ගෙවාගෙන යන්න පුළුවන් කමක් නැහැ. ආපහු හැරෙන්නත් බෑ. ඒක නිසා දැන් මේ තාත්තා කියනවා අපි හිටියොත් ළමයි හදාගන්න පුළුවන්, ළමයා මරලා මස් ටික කාලා අපි මේ කාන්තාරෙන් ඈතර වෙමු. අම්මා කියනවා බෑ බෑ, ඒක නම් කීයටවත් කරන්න බෑ කියලා. ඊට පස්සේ තාත්තා කියනවා නෑ, වෙන ක්‍රමයක් නෑ කියලා. ඔයා මරන්න මට නම් මගේ ළමයව මරන්න බෑ කියලා ළමයා දෙනවා අම්මාට. අම්මා බෑ කියලා තාත්තාට දෙනවා. මේ දෙන්නටම ළමයා මාරු කර කර ඉන්නකොට ළමයා ළමයටත් බොහොම අපහසුයි මහන්සිය ළමයාත් මේ දෙන්න මාරු කර කර ඉන්නකොටම මැරෙනවා. ඊට පස්සේ මේ දෙන්න දැන් කොහොමත් මැරුණු ළමයා කියලා මේ මස් අරගෙන මස් කනෝ මේ මස් කකා මේ කාන්තාරේ තරණය කරනකොට මේ මස් ලපටි මසක් නිසා අප්‍රසන්නයි. තමන්ගේ ප්‍රියමනාප එකම ළමයාගේ මස් නිසා අප්‍රසන්නයි. ලුණු මිරිස් නොදපු මසක් නිසා අප්‍රසන්නයි. උයපු නැති මසක් නිසා අමු මසක් නිසා අප්‍රසන්නයි. මේ කියන හැම පැත්තෙම අප්‍රසන්න මේ දේ තණ්හාවෙන්ද කන්නේ නැතිනම් අවශ්‍යතාව නිසාද කන්නේ? අවශ්‍යතාවේ නිසාම කනව මිසක් වෙන දෙයක් තිබුණා නම් කීයටවත් මේක කන්නේ නැහැ. ඒ වගේ පුත්‍ර මාංශ සංඥාවෙන් ගන්න හැම ආහාරයක්ම ගන්න කියනවා. පුත්‍ර මාංශ සංඥාවෙන් ආහාර ගන්න කියලා කියන්නේ අවශ්‍යතාවයේ දැනගෙන අවශ්‍යතාවයේ සඳහාම ආහාර ගන්න. එයාට රජමාලිගාවේ තියෙන රාජභෝජනේ හම්බුණත් දුප්පත් තැනක තියෙන උන්චි ආහාරයක් හම්බුණත් සමාන සිතින් මේ දෙකේ වෙනසක් නැතුව අදනම් හොඳට රස කෑමක් අදනම් නී රස කෑමක් කියන තැනකින් නැතුව කන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකෙන් යැපෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ වචන වලින් විතරක් ගන්න එපා, හොඳට හිතලා බලන්න. මේ තැන්වලදී ඇතිවෙන්න ඕනේ මානසික මට්ටම මේ තැනකදී ඒ දෙයක සමාන සිතින් අපි ආහාර අනුභව කරනවා කියන මට්ටමකදී එයාගේ ඇතිවෙල් හිතේ ඇතිවෙන්න ඕනේ මානසික මට්ටම කොච්චර සම මානසික මට්ටමක්ද ආහාරය ඇලෙන්නේ නැහැ කියන එක. මේ නිවන් දකින්න කෙනෙක් ළඟ තියෙන්න ඕනේ ලක්ෂණ අපි ඇති කරගන්න ඕනේ. සීලය කියන එකේ ලක්ෂණ අපි සංවර වෙන්න ඕනේ. තන මේ පෙන්වන්නේ එයාගේ මේ ආහාර තණ්හාව ආහාර තෘෂ්ණාව දුරු වෙනවා, අඩු වෙලා යනවා. එතකොට අපි ආහාරයේ පමණ දැනගන්න ඕනේ, මාත්‍රාඥ වෙන්න ඕනේ. ඊට පස්සේ තව කාරණයක් තියෙනවා. මොකද්ද? වැදගත්ම කොටසක් අපි ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවරය කරගන්නේ කොහොමද? අපි ඉන්ද්‍රිය සංවර සීලයේදී ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියන තැනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ චක්ඛුනා රූපං දිස්වාන නිමිත්තක් ගාහී හෝතිනානුභ්‍යංජනක් ගාහී. ඇහෙන් රූප දැකලා නිමිති අනුනිමිති විදිහට ගන්න එපා. නිමිති අනුනිමිති විදිහට ගත්තොත් ඉන්ද්‍රිය සංවර කරගෙන නැහැ. ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැති නිසා අපිට ලෝභ ද්වේෂ මෝහ ආදී අරමුණු වෙනවා. ඒක නිසා නිමිති අනුනිමිති විදිහට ගන්න එපා. නිමිති අනුනිමිති කියලා කියන්නේ මේ පින්නතුන්ට පුළුවන්. දැන් මේ පින්නතුන්ගේ gedara ගැන හිතන්න, gedara ගැන හිතන්න පුළුවන්. එහෙනම් අන්න ඒ හිතන්න පුළුවන් නිමිති තියාගෙන ඉන්න එකට හිතන්න පුළුවන් ගේ කියලා යමක් ගැන මෙනෙහි කරනවා නම් අන්නේ මෙනෙහි කරන්න පුළුවන් බවට තමයි කියන්නේ නිමිති අනුනිමිති තියනවා කියලා. එහෙනම් නිමිති අනුනිමිති තියාගන්න එපා කියලා පෙන්වුවා. එහෙනම් නිමිති අනුනිමිති තියාගන්න නැති වෙන්න රූපේ දකින්න නම් සද්දේ නිමිති අනුනිමිති විදිහට තියාගන්න නැති වෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි අද භාවනා කරනවා. එතකොට අපි භාවනා කරනවා කියලා අපි කරලා තියෙන්නේ සමාධිය වඩන එකද සීලය රකින්න එකද? අපි භාවනා කරනවා කියලා කරලා තියෙන්නේ අපි සමාධිය වඩන එක නෙමෙයි, කරලා තියෙන්නේ සීලය රකින්න එක. මොකද්ද සීලය? අපි අද භාවනා කරන්නේ ඇයි? මේ හිතේ තියෙන නිමිති මේවා සංවර කරගෙන හිත තැම්පත් කරගන්න. හිත තැම්පත් කරගන්නවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රිය සංවර සීලේ ඉන්ද්‍රිය ධර්මතා අසකනාසේ දිව ශරීරයේ මනස කියන මෙන්න මේ ධර්මතා සංවර කරගන්න එකයි මේ කරලා තියෙන්නේ. අපි අද මේ මොන විදිහේ භාවනාවක් කළත් අපි වඩලා තියෙන සීලය. අපි සීලයේ තුලයි මේ තාම හැසිරෙන්නේ, සීලයයි රකින්නේ. අපි අද භාවනා කරනවා කියලා අපි හිතාගෙන අපි සමාධිය වඩනවා කියලා. සමාධියට මේ මා ශාසනයේ කමතහන් නැහැ. සමාධියට සමාධිය වඩන්න වෙනම ක්‍රමයක් නැහැ. සමාධිය වඩන්න බෑ. සමාධිය ඇතිවන දෙයක්. මොකෙන්ද ඇති වෙන්නේ? සීලයේ කෙලවර තමයි සමාධිය ඇතිවීම. ඒකයි මේ ශාසනයේ සීලයට කියනවා සමාධි සංවත්තනික සීලය. මොකද සමාධි සංවත්තනික සීලය. ඇයි සමාධි සංවත්තනික සීලය කියන්නේ? මේ ශාසනයේ සීලය කෙලවර වෙන්නේ සමාධිය ඇති කරලමයි. අර විදිහේ කාරණා ටිකකින් යුක්තව අන්තිමේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් කෙනෙක් යුක්ත වෙනවා කියන්නේ එයාට සමාධිය කියන දේ ඇති වෙලා නිකම්ම. අපි අද භාවනා කරනවා කියලා කරන්නේ අපේ මේ චේතනා සීලයේ හිතේ සංවරය ඇති කරගන්න එක වැඩිපුරම අපි කරන්නේ. ඒක නිසා අපි මේ සීලයේ තුල තමයි අපි මේ හැසිරෙන්නේ. ඒක නිසා අද තාම අපි සිල් රකින්න පුරුදු වෙන මෙන්න මේවා සීලයේ කොටස්. අපිට ප්‍රධාන වශයෙන් ශික්ෂාපද ටික කැඩෙනවා කියලා මේ ශික්ෂාපද ටික හම්බුණාට ඒකත් සීලයේ තමයි. ඒක සීලයේ ප්‍රාතිමුක්ඛ සංවරය කියන දේ. ඊට පස්සේ අනික් කාරණා තුනත් මේ සීලයට අදාළ වෙනවා. අපිට ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිසිත සීලය, ඉන්ද්‍රිය සංවර සීලය කියන කොටස් තුනක් මේකට අදාළ කරගන්න ඕනේ. අන්න ඒ කෙනාට කියනවා සීලයෙන් යුක්තයි කියලා. එයාට සමාධිය ඇති කරගන්න වෙනම කමටහන් වඩන්න දෙයක් නෑ. ඒ කමටහන් වඩලා තියෙන්නේ අපි අද මේ සීලයේ රකින්න උත්සාහවත් වෙන්න, සීලයේ වඩන්න අපේ මානසික පසුබිම සකස් කරගන්න එකයි මේ කරන්නේ. ඒ තුලින් නිකම්ම සමාධිය කියන දේ අපිට ඇති කරලා තියෙනවා. එතකොට මේ සමාධිය ඇති වෙන්නේ කොහොමද? නිකන් සමාධියක් නෙමෙයි අපිට ඇති වෙන්නේ. අපිට ඇති වෙන්නේ මේ ශාසනයේ සම්මා දිට්ඨිය මූලික කරගත්ත සමාධියක්. ඇයි අපි මාර්ගයේ වඩන්නේ? සම්මා දිට්ඨියෙන් යුක්තව. සම්මා දිට්ඨියෙන් යුක්තව අපි සීලයේ වඩන අපිට සම්මා දිට්ඨියෙන් යුක්ත සමාධියක් තමයි ඇති වෙන්නේ. සම්මා දිට්ඨියෙන් නැතුව සමාධිය ඇති වුණොත් අද අපි කරන ක්‍රමයට අනුව අපි හිතලා බලන්න, අපි කටයුතු කරනකොට සමහර ඇත්තෝ අපිට හම්බෙනවා සමාධිය වැඩුවා කියන ඇත්තෝ අපිට හම්බෙනවා. සමාධිය වඩලා මේ ධ්‍යාන ලබා ගත්ත කියන අය පවා අපිට හම්බෙනවා. නමුත් මේ ශාසනයේ තියෙන ධ්‍යාන ලබාගෙන එතනින් කෙලවර වෙන්නේ එහෙම නෙමෙයි. මේ ශාසනයේ ධ්‍යාන අධිගම වර්ණනා කරන ශාසනය නෙමෙයි. දවසක් බුදුරජාණන් වහන්සේ ගංගාවක් ළඟට ගිහිල්ලා ගංගාවෙන් එතර වෙන්න තොටිය එනකන් ඉන්නව, පාරුව අරගෙන තොටිය එනකන් ඉන්නව ගංගාවෙන් එතර වෙන්න බලාගෙන. මේ වෙලාවේදී භාවනා කළ ධ්‍යාන ලබාගත් එක තාපසේ මේ ගඟෙන් එතර වෙන්න ඇවිල්ලා මේ තාපසය බුදුරජාණන් වහන්සේට පේන්න hina වෙලා ගඟ උඩින් ඇවිදගෙන යනව, වතුර උඩ ඇවිදගෙන යනව එයාගේ ඍද්ධි බලයෙන්. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න හාමුදුරුවන්ගෙන් අහනවා, මහන් මේ තොටිය මේ ගඟෙන් එතර වෙන්න කොච්චර මුදලක් ගන්නවද? ස්වාමීනි මේ තොටිය මස්සක් ගන්නවා ගඟෙන් එතර වෙන්න. මහණෙනි අර තාපසය කරපු ක්‍රියාවේ වටිනාකමත් එයාගේ ඍද්ධියේ වටිනාකමත් මස්සයි. ඇයි එයා ඍද්ධිය පාවිච්චි කරේ අර මස්සක් වගේ වටින තැනකට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක. මේ ශාසනය ඒ වගේ සමාධිය වර්ණනා කරන තැන නෙමෙයි. ඇයි හොඳට හිතලා බලන්න, අපි සම්මා දිට්ඨිය නැතුව නම් මේ ගමන යන්නේ අපිට අද ලාමකයි කියලා කියන, පහත් කියලා කියන, දුකත් එක්ක තියෙන මේ කාම සම්පත්තියෙන් ගැලවෙන්න බැරුව ඉන්නව අපි. කාමයේ අතහැරගන්න බැරුව ඉන්නව අපි. සම්පූර්ණව ප්‍රණීතයි කියලා කියන, සියල්ලම අංග සම්පූර්ණයි ප්‍රණීතයි කියන ධ්‍යාන සම්පත්තියක් හම්බුනොත්, ධ්‍යාන සැපයක් හම්බුනොත් අපි ඒක ඇලෙන්නේ නැති වෙයි. සම්මා දිට්ඨිය නැත්තම් අනිවාර්යෙන් අපි ඒක ඇලෙනවා. කාම සැපදෙත් මේ විදිහට ඇලෙනවා නම් අපි දුකෙන් මිදෙන ප්‍රතිපදාවක් එක සම්මා දිට්ඨිය නැතුව යන ගමනකදී ධ්‍යානකදී අපි ඇලෙන්නේ අනිවාර්යෙන් අපි ඇලෙනවා ඒ සම්පත්තිය. ඒක නිසායි සම්මා දිට්ඨිය ඇති කරගන්න. මොකද්ද මේ සම්මා දිට්ඨිය? සම්මා දිට්ඨිය කියලා මම දැන් කීප සැරයක්ව සීලේ රැක්ක සම්මා දිට්ඨියෙන් සීලේ රකින්නේ නම්, එතකොට මොකද්ද මේ කියපු සම්මා දිට්ඨිය? මම අර මුලින් සඳහන් කරපු පංචපාදානස්කන්ධා දුක්ඛා ස්කන්ධ ධර්මතා පහම දුකයි කියපු තැන පිරිසිදු දකින දේ තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. නැතිනම් මේ නිවන කියන තැන තමයි සම්මා දිට්ඨිය. මේ ගැන තියෙන දැනුම තමයි සම්මා දිට්ඨිය. යාගේ අපි ඊයේ දේශනාවේදී පැහැදිලි කරා රාත්‍රියේ මේ පින්නතුන් ගෙදරින් එනකොටම ඉලක්කය තියලා ඉවරයි අපි යන්නේ පන්සලට කියලා. අරමුණක් ඇතුව තමයි අපි යන්නේ ගමනක් යනකොට. ඒ වගේ මේ නිර්වාණගාමිනී ප්‍රතිපදාවේදීත් ඔහේ යන්න එපා. කෙනෙක් කියන පළියට භාවනාවක් කළා, කෙනෙක් කියන පළියට සීලයක් රැකලා අපි බෞද්ධ නිසා අපි සීල් රකින්නවා කියන තැනකින් යන්න එපා. අපි සීල් සමාදන් වෙන්නේ මොකටද? අපි භාවනා කරන්නේ මොකටද කියන දේ දැනගෙන යන්න. එතකොට අපිට පුළුවන් ප්‍රතිඵලයට හිත තියලා අපි යන්නේ වැරදි පැත්තකට නම් හරි පාරට හරව ගන්න පුළුවන්. ආ මෙහෙන් ගිහිල්ලා මේක යන්න බෑ, මෙතෙන්ටයි යන්නේ කියලා. ඒක නිසා මේ නිවන් දකින්නවා කියලා වෙන්නේ අපේ හිත හිස් තැනකටපත් වෙනවා හෝ වෙන යම් මට්ටමකටපත් වෙනවා කියලා දෙයක් එහෙම නෙමෙයි. එහෙම දෙයක් නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ සසරට යන්න තියෙන හේතුව නැති කරන්න. එහෙනම් ඒ හේතුව මොකක්ද කියන එක පිළිබඳව අපි හොඳට විමසලා දැනගෙන ඉන්න ඕනේ. අපිට පුද්ගලයෙක් හොයාගන්න අවශ්‍ය නම් අපි ඒ හොයාගන්න කෙනාගේ විස්තර දන්න ප්‍රමාණයට අපිට පහසුයි ඒ කෙනාව හොයාගන්න. අපි පුද්ගලයෙක් කෙනෙක්ව හොයනවා නම් තැනකට ගිහිල්ලා අපි එයා උස කෙනෙක්ද මිටි කෙනෙක්ද කළු කෙනෙක්ද මෙහෙම කියලා අපි එයාගේ විස්තර දන්නවා නම් අපිට පහසු නැද්ද ඒ කෙනාව හොයාගන්න? බොහොම පහසුයි. අපි නොදන්න තරමට එයාව හොයාගන්න එක අපහසුයි. ඒ වගේ මේ නිවන් දකින්නවා කියන එකත් අපි දන්න ප්‍රමාණයට, මේ ගැන විස්තර තොරතුරු දන්න ප්‍රමාණයට අපිට පහසුයි මේ දේ අපිට හොයාගන්න එක. නැතිනම් අපිට මේ ප්‍රතිපදාව තුලම අපි අතරමඟදී නතර වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා හොඳට හිතලා බලන්න මොකද්ද මේ ස්කන්ධ ධර්මතා පහ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපේ මට්ටමින් අපිට හම්බෙලා තින්නේ මොකද්ද? අද අපිට සමහර වෙලාවට හම්බෙන සමහර අය මාර්ගයේ වදාගෙන යනකොට ඒගොල්ලෝ සමහර වෙලාවට රහත් වෙනකොට හම්බෙන ආශ්‍රය දැම්ම නැති කරන්න හදනවා. නමුත් ඒගොල්ලන්ට මේ ඊට කලින් හම්බෙන ආශ්‍රය ටික තාම ඒගොල්ලන්ගේ එහෙමමයි. ඒක නිසා අපි එහෙම ප්‍රතිපදාවක් දන්නේතුව ගියොත් අනිවාර්යෙන් අපිට මුලාවටපත් වෙන්න සිද්ධ වෙනවා. දැන් මේ මේසේ පිරිසිදු කරන්න අවශ්‍ය නම් අපිට ඉස්සෙල්ලම සිද්ධ වෙනවා උඩින් තියෙන මේ වැස්ම අයින් කරන්න. මේසේ වහලා තියෙන වැස්ම අයින් කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපිට දැන් වැඩිපුරම ගැටලුව තියෙන්නේ මේ පින්නතුන්ගේ මම ඇහුවොත් රූපය ගැන හිතන්නේ නැතුව දෙයක් ගැන හිතන්න පුළුවන්ද? රූපයක් ගැන හිතන්නේ නැතුව මොනවා හරි දෙයක් ගැන හිතන්න පුළුවන්ද? එක්කෝ වර්ණ රූපයක් ගැන මෙනෙහි කරයි, එක්කෝ ශබ්ද රූපයක් ගැන මෙනෙහි කරයි, ගන්ධ රූපයක් ගැන මෙනෙහි කරයි, රස රූපයක් ගැන මෙනෙහි කරයි, පොට්ටබ්බ රූපයක් ගැන මෙනෙහි කරයි. මේ පහෙන් හැරුණකොට වෙන එකම දෙයක් ගැනවත් හිතන්න පුළුවන්ද? වෙන එකම දෙයක් ගැනවත් මෙනෙහි කරන්න බෑ. මේ පහෙන් හැරුණකොට මේ පහෙන්මයි අපි අරමුණු ගන්නෙ. අපි කවදාවත් රූපයෙන් පිටට ගිහිල්ලා තියෙනවද? අපි කවුරුත් රූපයෙන් එළියට ගිහිල්ලා නෑ. රූපේ කියන දේ තුලමයි, මේ රූපේමයි අපි ඇසුරු කරලා තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා මේ කාම භූමියේ සත්‍යෝ රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නෝ රූපේම ඇසුරු කරගෙන ඉන්නවා කියලා. අපි මේ රූපේම අරමුණු කරගෙන රූපය අනුව ගිහිල්ලා රූපේම ඇසුරු කරන්නේ. එහෙනම් රූපේම ඇසුරු කරන අපිට කෙලෙස් ඇති වෙලා තියෙන්නේ මොකෙන්ද? රූපේ. එහෙනම් අපිට ඉස්සෙල්ලම සිද්ධ වෙනවා මේ වැස්ම ඉවත් කරා වගේ අපිට අද ගැටලුව වෙලා තියෙන කෙලෙස් ඇති වෙලා තියෙන රූපේ නම් අපි නාම ධර්ම ටිකකින් අයින් කරන්න ගියාට තීක්ෂණ ප්‍රඥා ඇති කෙනෙකුට වැඩිය මම අපේ මට්ටමින් කියන්නේ. එතකොට අපේ මට්ටමින් අපිට හම් වෙන්නේ රූපේ නම් අපි රූපයෙන් නිදහස් වෙන්න ඕනේ. ඒකයි සතර සතිපට්ඨානයේ දේශනා කරනකොට අපිට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම දේශනා කරේ කායානුපස්සනාව. කායානුපස්සනාවෙන් මොකද්ද වෙන්නේ? රූපේ පිරිසිදු දකින්න පුළුවන්. රූපේ පිරිසිදු දකින්න පුළුවන් හැම ආකාරයක්ම කායානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට මෙන්න මේ කායානුපස්සනාවෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මේ රූපේ පිරිසිදු දකිනවා, රූපේ ඇත්ත ඇති හැටි දකිනවා කියන තැන විස්තර කරනවා. එතකොට කොහොමද අපි රූපේ පිරිසිදු දකින්නේ? අපිට සත්ව පුද්ගල භාවයෙන් හම්බෙන මේ රූපේ ඇත්ත ඇති හැටියට දකින්න කියලා පෙන්නුවා. මිනිස්සෙක් පුද්ගලයෙක් කියලා හම්බෙන තැනක තියෙන ඇත්ත ඇති හැටියට දකින්න එකපාරම රූපේ තියෙන යථාර්ථය අවබෝධ කරගන්න බෑනම් ඉස්සෙල්ලා හොඳට බලන්න මිනිස්සෙක් කියන රූපයක් ගැන අරගෙන බලන්න. මිනිස්සෙක් කියන තැනක කෙස් ටිකද මිනිස්සයා උනේ? කෙස් ටිකක් විතරක්. එහෙනම් කෙස් ටික මිනිස්සයා නම් කෙස් ටික විතරක් තිබුණොත් එතනක් මිනිස්සෙක් කියන්න සිද්ධ වෙනවා. හැමතෙද මිනිස්සයා කිව්වේ? ලොම් ටිකටද මිනිස්සයා කිව්වේ? ඇට කටු ටිකටද මිනිස්සයා කිව්වේ? මේ කොටස් 32ම කෙස්ලොම් නියද සම්මස්නහර ඇද ඇත විදුරු කියන මේ කොටස් 32ම එක 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 වෙන් කරලා බලන්න මේ එකක්වත් මිනිස්සයාද කියලා. මිනිස්සයා වෙච්ච එකම රූපයක්වත් හම්බෙයිද අපිට? එකම රූපයක්වත් මේ තුල මිනිස්ස වෙච්ච රූපයක් නෑ. මේ කොටස් කොටස් කරලා බලන්න මේකට කියනවා කලාප සම්මර්ෂණේ. මේ විදිහට කොටස් කරලා බලනකොට අපිට එන්න ඕනේ උත්තරේ මොකද්ද? අද අපි හිතාගෙන යනවා මේ විදිහට බලලා බලලා අන්තිමේදී අපිට මිනිස්සෙක් නෑ කියලා උත්තරයකට එනවා. නෑ කිව්වොත් කොතනද? අපි උච්ඡේදවාදයට ගිහිල්ලා. සත්‍යෙක් පුද්ගලෙක් නෑ. එහෙනම් සත්‍යෙක් පුද්ගලෙක් නෑ කියලා උච්ඡේදවාදයකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අපිට උච්ඡේදවාදයකට යන්න නෙමෙයි පෙන්වුවේ. උච්ඡේදවාදයකට දර්ශනේ පෙන්වුවා එහෙම නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට මෙහෙම බලන එකෙන් මොකද්ද වෙන්න ඕනේ? එහෙනම් මේ එකක්වත් මිනිස්සෙක් නෙමෙයි නං, එහෙනම් කොහෙන්ද මිනිස්සෙක් හම්මුනේ කියන ප්‍රශ්නෙට උත්තරේ අපිට ඇවිල්ලා තියෙනවා බලන එක තුලින්. මේ කෙස්ලොම් නියද සම්මස්නහර කියන මේ එක එක කොටසක් මිනිස්සෙක් නෙවෙයි නං, එහෙනම් මේ කොටස් ධර්මතා සමූහය ඇති තැනක මගේ මනසිත නේද මිනිස්සෙක් කියලා හිතින් නේද මම මේ කොටස් සමූහය අල්ලගත්තේ, මේ කොටස් සමූහය මම නේද මිනිස්සෙක් කියලා අරමුණු කරේ කියලා හොඳට හිතලා බලන්න. අපිට මිනිස්සෙක් හම්බෙලා තියෙන්නේ මේ වගේ තැනකින් නේද කියලා. එතකොට අපිට ඕලාරික වශයෙන් තියෙන මේ සත්පුද්ගල භාවය අපින් ඈත් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ධාතු විදිහට වෙනෙහි කරලා මේ පිළිබඳ අවබෝධයක් ලබන්න. මේ රූපේ සතර මහා ධාතුව නිසා මේ ලෝකේ නානත්වය පේනවා. අපිට අද ගස් ගල් ගෙවල් දොරවල් යාන වාහන මිනිස්සු කියලා මේ නානත්වයක් නැද්ද? නානත්වයක් තියෙනවා. නානත්වයක් තියෙන ලෝකේ පඨවි ධාතුවේ තියනවාද පින්නතුනේ මේ හැඩේ කියලා හැඩයක්. පඨවි ධාතුව කියලා කියන්නේ තද ගතිය. ආපෝ ධාතුව කියලා කියන්නේ ගලන, වැగిරෙන, ඇලෙන, බැඳෙන ස්වභාවය. තේජෝ ධාතුව කියලා කියන්නේ දිරන, දිරා යන, උණුසුම් පැසවන ස්වභාවය. වායෝ ධාතුව කියලා කියන්නේ හමන, පිම්බෙන, හැකිලෙන ස්වභාවය. එතකොට මේ පඨවි ධාතුවේ තියනවාද මේ විදිහේ හැඩයක් කියලා රූප දෙයක්? මේ විදිහේ පඨවි ධාතුවට නැතිනම් මේ අල්ලනකොට අහුවෙන මේ තද ගතියට තමයි කියන්නේ පඨවි ධාතුව කියලා, මේ ස්පර්ශ වෙන ගතියට. එතකොට මේ පඨවි ධාතුවට තද ගතියට හැඩතල තියනවාද? හැඩතල ඇත්තේ නැහැ. ආපෝ ධාතුවට ඇලෙන බැඳෙන ස්වභාවයක. හරියට පිටි ටිකකට වතුර ටිකක් දැම්මොත් මොකද වෙන්නේ? පිටි ටික එකට වෙනවා. දූවිලි වලට වතුර ටිකක් වැටුනහම මේ දූවිලි එකට වෙනවා. අන්න ඒ වගේ අනිත් පඨවි තේජෝ වායෝ කියන අනිත් ධාතු තුන එකට ඇලිලා එකට බැඳිලා තියෙන්නේ මේ ආපෝ ධාතුව නිසා. ආපෝ ධාතුව නැත්තම් මේක විසිරිලා යනවා. එතකොට අන්න ඒ වගේ ආපෝ ධාතුවේ ලක්ෂණය මේ රූපේ දුර්වර්ණ වෙන, දිරන, දිරා යන ස්වභාවයක් තියෙනවනේ, මේක තේජෝ ධාතුවේ ලක්ෂණය. එතකොට හමන, පිම්බෙන, හැකිලෙන, හිඩස් තියෙන ස්වභාවයක් තියෙන මේක වායෝ ධාතුවේ ලක්ෂණය. එතකොට මෙන්න මේ කියපු ධාතු හතරටම හැඩතල තියෙනවද? හැඩතල ඇත්තේ නැහැ. එහෙම නැතිනම් මේ රූපේ ස්පර්ශ වෙන මේ ගෑවෙනවා කියන මේ, ගැටෙනවා කියන මේ ගතියයි, මේ ගැටෙනවා කියන මේ ස්වභාවයයි අතර වෙනසක් තියෙනවද? තද ගතිය අතර වෙනසක් ඇත්තේ නැහැ. ධාතු එකට බැඳිලා තියෙනවා කියන මේ බැඳෙන, ඇලෙන, බැඳෙන ආපෝ ධාතුවේ වෙනසක් ඇත්තේ නැහැ. මේ බහැර රූපේ, මේ රූපේ තියෙන මේ ධාතු අතර වෙනසක් තියෙනවද? කිසිම වෙනසක් නැහැ මේ ධාතු දෙක අතර. මේ ආධ්‍යාත්මික පඨවි ධාතුවක් තියෙනවා නම්, බාහිර පඨවි ධාතුවක් තියෙනවා නම් මේ පඨවි ධාතුව කියන දේ වෙනසක් ඇත්තේ නැහැ. මේ පඨවි ධාතුව කියන කාරණාව එකම පඨවි ධාතුව තියෙන්නේ. එහෙනම් අපිට කොහොමද නානත්වයක් පෙනුනේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවක් ඇති තැනක අපිට කොහොමද නානත්වයක් පෙනුනේ? සතර මහා ධාතුව ඇති තැනක අපි මනසින් අරමුණු කරනවා මෙතන මිනිස්සෙක්, මෙතන ගෙයක් දොරක් කියලා. අපිට පෙනිලා තියෙන්නේ වර්ණ රූපයක් විතරයි හැමදාම. වර්ණ රූපයක් කියන තැනක් විතරයි අපිට චක්කු විඥාණයට ගෝචර වෙලා තියෙන්නේ. සුදු පාටට මිනිස්සෙව ඉන්නවද? සුදු පාට කියන දේ තුල මිනිස්සෙව කියන රූප තියෙනවද? ගෙවල් දොරවල් කියන රූප තියෙනවද සුදු පාට තුල? කළු පාට තුල තියෙනවද? නිල් පාට තුල තියෙනවද? වර්ණ රූපයේ තුල, වර්ණ සතහන් තුල මිනිස්සෙව, ගස් ගල්, ගෙවල් දොරවල් කියලා රූප නෑ. එහෙනම් කොහොමද අපි කියන්නේ අපිට මිනිස්සෙක් දකින්න පුළුවන් කියලා? අපිට පේන්නේ වර්ණ රූපයේ විතරනම්, වර්ණ රූපයේ විතරනම් චක්කු විඥාණයට ගෝචර වෙන්නේ. අපි කොහොමද මිනිස්සෙක් දකින්නේ? අපි දැකලා තියෙන්නේ වර්ණ රූපයක් ඇති තැනක වර්ණ රූපේ නෙමෙයිද අපි මිනිස්සෙක් විදිහට අද දැකලා තියෙන්නේ? අපි වර්ණ රූපේමයි මිනිස්සෙක් විදිහට දැකලා තියෙන්නේ. එහෙනම් ඒකමයි අවිද්‍යාව වෙලා තියෙන්නේ. මෙන්න මේ කියපු අවිද්‍යාවෙන් මිදෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේක හොඳට දකින්න කියලා පෙන්වුවේ. මොකද්ද ධාතුවේ ඇත්ත ඇති හැටියට දකින්න, මේ ධාතුවේ ඇතිතැනක ධාතුවේ ධාතු ස්වභාවය දකින්න. මෙහෙම කිව්වහම අපි අද ධාතුවේ ධාතු ස්වභාවය දකින්න පුරුදු වෙලා ඉන්නව කොහොමද? මිනිස්සෙක් කියන තැනක තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝනේ. මිනිස්සයා කියන තැන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝගේ. ගෙදර කියන තැන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝනේ කියලා අපි බලනවා. මෙහෙම බැලුවා කියලා අපිට මිදෙන්න පුළුවන්ද? බෑ. ඇයි? අපිට මිනිස්සේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා බලන්න කලින්ම ඉන්න මිනිස්සයාගේ කොච්චර පඨවි ආපෝ තේජෝ වායෝ බැලුවත්, තියෙන ගෙදර කොච්චර ධාතු විදිහට බැලුවත්, ඉස්සෙල්ලම අපිට ගෙදර හම්බෙලා මිනිස්සයා හම්බෙලා ඉවරයි. තියෙන මිනිස්සයාගේ ඉන්න මිනිස්සයාගේ තියෙන ගෙදර කොච්චර අපි පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු විදිහට බැලුවත් බෑ. අපිට ඉස්සෙල්ලම මේක හම්බෙලා ඉස්සෙල්ලම රැවටිලා ඉවරයි. ඉතින් මේ රැවටිච්ච තැන ඉඳලා, රැවටිච්ච දේ තුල ඉඳලා මේක බලන්න බෑ. එහෙනම් අපි මේ රැවටිච්ච දේ ඇතුලේ ඉඳගෙන බලන්න නැතුව පොඩ්ඩක් එළියේ ඉඳන් බලන්න වෙනවා. කොහොමද? හොඳට හිතලා බලන්න, මේ ධාතුව ඇති තැනක රූපේ යථාර්ථය මොකද්ද? සතර මහා ධාතුව කියන මේ ධාතුව. ධාතුව නිසයි වර්ණ රූපයක් විද්‍යමාන වෙන්නේ. මේ වර්ණ රූපයක් විද්‍යමාන වෙන තැනක අපි මනසින් නෙමෙයිද මෙහෙම රූපයක් කියලා අරමුණු කරේ? මනසින් තමයි අරමුණු. මේ පින්නතුන්ට බෑද දැන් ගෙදර ගැන හිතන්න? ගෙදර ගැන හිතන්න පුළුවන්. එතකොට ගෙදර ගැනද හිතුවේ, නැතිනම් හිතේ පහළ වෙච්ච සංඥාවක් ගැනද හිතුවේ? ගෙදර ගැන හිතුවනම් මේ වෙලාවේදී ගෙදර වෙන දේ ගැන හිතන්නත් පුළුවන්කම තියෙනවා. දැන් හිතන්න මේ වෙලාවේදී මේ පින්නතුන්ගේ ලංකාවේ හරි කොහේ හරි ඉන්න මෙතන නැති කෙනෙක් ගැන හිතන්න බලන්න. ඒ කෙනා ගැන හිතනකොට මේ පින්තුම් හිතන්නේ යා ඉඳගෙන ඉන්න කෙනෙක් ගැනද, හිටගෙන ඉන්න කෙනෙක් ගැනද, මොන විදිහ කෙනෙක් ගැනද හිතන්නේ? ඉඳගෙන ඉන්න කෙනෙක් ගැන හිතනවා නම් එයා සමහර විට මේ වෙනකොට හිටගෙන ඉන්නත් පුළුවන්. කෙනා හිත ගැන හිතන්න පුළුවන් නම් අපිට මේ කෙනෙක් ගැන හිතන්න පුළුවන් නම් මේ වෙලාවේ කියන්න පුළුවන් වෙන්න ඕනේ ඒ කෙනා කොහොමද කියලා. අපිට මෙතන ඉඳන් ආපහු ගෙදර බලන්න ගෙදෙට්ටම යන්න ඕනේ. මෙතන ඉඳන් ගේ ගැන හිතලා ගේ ගැන බලන්න පුළුවන් වෙන්න ඕනේ. ගේ ගැන හිතන්න පුළුවන් නම් අපිට ගෙදර ගැන හිතන්න බෑ. අපි හිතේ රූප සංඥාවක් තිබුණා නම් රූප සංඥාවමයි දැනගන්න. මේ පින්නතුන් මේ ලංකාවේ තියෙන ගෙදරක් ගැන මේ වෙලාවේ හිතුව සමහර වෙලාවට ලංකාවට යනකොට ගේ ඊට වැඩිය සෑහෙන වෙනස් වෙලා වෙනස් කරලා. ඇයි? මේ පින්නතුන්ට ගෙදර ගැන හිතන්න බෑ. හිතන්නේ හැම වෙලාවෙම ගෙදර කියලා අපි චක්කු විඥාණයට ගෝචර වෙච්ච වර්ණ රූපයේ ගෝචර වුණ අවස්ථාවේ ඇති වෙච්ච රූප සංඥාවම මෙනෙහි කරනවා මිසක ගෙදරක් ගැන හිතලා නැහැ. අපි කවදාවත් සංඥාවෙන් පිටට ගිහිල්ලා නැහැ. ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ දේවල් වලින් පිටට ගිහිල්ලා නැහැ. හැමදාම මේක ඇතුලේ තමයි අපි ඉඳලා තියෙන්නේ. මේකෙන් එළියට අපි කවුරුත් ගිහිල්ලා නැහැ. මේ දේ ඇතුලේම ඉඳගෙන ඇතුලෙමයි අපි මැරිලා යන්නේ. කවදාවත් එළියට ගිහිල්ලා අපි බලලා නැහැ. මේ විදිහේ ශාලාවක් ඇතුලේ ඉන්නකොට අපි මැද පුටුවක් තියාගෙන ඉඳගෙන ඉන්නවා. මේ විදිහට වටේට වීදුරු දාලා තියෙන වීදුරු වලින් මේ එක එක වීදුරුවේ නිල් පාට ගාලා, රතු පාට ගාලා, කහ පාට ගාලා මේ වීදුරු 6කින් එක එක පාට ගාපු වීදුරු තියෙනවා. එළියේ ඉන්නවා සුදු ඇඳගත් කෙනෙක්. මේ සුදු ඇඳගත් කෙනෙක් නිල් පාට වීදුරුවේ එහා පැත්තේ ඉන්නකොට අපිට පේන්නේ කොහොමද? නිල් පාට ඇඳගත් කෙනෙක් එළියෙන් ඉන්නවා. කහ පාට වීදුරුවේ එහා පැත්තේ ඉන්නකොට කහ ඇඳගත් කෙනෙක් එළියේ ඉන්නවා. මේක කවුද දැනගන්නේ? මැද ඉන්න කෙනා තමයි දැනගන්නේ. ඒ වගේ මේ මැද ඉන්න කෙනා වගේ දකින්න මේ විඥානය කියන කාරණාව. මේ වීදුරු 6 වගේ දකින්න ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන 6. මේ ආයතන 6ට ඇතිවෙන බාහිර ආරම්භන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වගේ තමයි අර එළියෙන් ඉන්න කෙනා. එළියෙන් ඉන්න කෙනා සුදු ඇඳගත් කෙනා අපි දකින්නේ කොහොමද? කහ පාට ජනේලෙන් ඉන්නකොට පාට ඇඳගත් කෙනෙක් ඉන්නා විදිහට තමයි අපි දකින්නේ. ඒ ජනේලෙන් එළියේ ඉන්නකොට පාට ඇඳගත් කෙනෙක්. අපි කවදාවත් දකින්නවද සුදු ඇඳගත් කෙනෙක් කියලා? නෑ. ඇයි? මේ වීදුරුව පාට නිසා. ඒක නිසා අද අපිට මේ වීදුරුවේ පාට කියන දේ අපිට අපි දැකලා නැහැ. එළියේ ඉන්නේ සුදු පාට කෙනෙක් කියලා අපිට කවදාවත් දකින්න බෑ. අපිට පේන්නේම පාට කෙනෙක් එළියේ ඉන්නවා කියලාමයි පේන්නේ. ඒ වගේ අපිට ඇහෙන් දකින මේ රූපේ අපි හිතාගෙන ඉන්නේ කෙලින්ම රූපේම දකිනවා කියලා. සද්දේ අපි එළියේ ඉන්න සද්දේම දකින්නවා කියලා හිතාගෙන ඉන්නේ. අර සුදු පාට දකින්නේ වගේ අපි ඇත්ත ඇති හැටියට කවදාවත් දකින්නේ නැහැ. එතන තියෙන ධාතු ස්වභාවය අපි දකින්නේ නැහැ. අපිට පේන්නේම පාට කෙනෙක් ඉන්න මේ පාට කෙනෙක් ඇඳගත්තු වගේ ලස්සන රූප එළියේ තියෙනවා, ලස්සන ශබ්ද තියෙනවා කියලයි අපි හිතන්නේ. ඇයි අපි එහෙම හිතලා තියෙන්නේ? ඒකෙන් වෙලා තියෙන්නේ මොකද්ද? අපි ජීවිතේ රැවටිලා තියෙනවා. අපිට බැහැරින් අපිට හැමදාම සැප දුක අපි විඳලා තියෙනවා. බැහැරින් හොඳ රූපයක් පේනකොට අපි ඒ රූපය අනුව සතුටු වෙලා තියෙනවා. බැහැරින් ඒ රූපය අනිත් වෙනකොට අපි බැහැරින් ඒ රූපය අනුව දුක් විඳලා තියෙනවා. මේ සැප සතුට දෙක අපි බැහැරට අපිව සතුටු කරන එක, අපිව දුක් කරන එක ඇයි අපි බැහැරට බාර දීලා තියෙන්නේ? ලෝකෙට පුළුවන් අපිව දුකෙන් තියන්නත්, ලෝකෙට පුළුවන් අපිව සතුටින් තියන්නත්. ඇයි එහෙම පුළුවන්කම අපි හදලා දීලා තියෙන්නේ? අපිව සතුටින් තියනවද දුකින් තියනවද කියන එක අපි බාර දීලා තියෙන්නේ ලෝකෙට. ඒ අපි සතුට වෙනවද අපි දුක් විඳිනවද කියන එක අපි ළඟ නෙවෙයි අපි තියාගෙන තියෙන්නේ. අපි ඒක තව කෙනෙක් ළඟ තියලා තියෙන්නේ. අපි සතුට වෙනවද දුක් වෙනවද කියන කාරණාව. ඒක නිසා අපිට දුක නැතුව ඉන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ කාරණාව අවබෝධ කරගන්න. මේ කාරණාවේ ඇත්ත ඇති හැටියට දකින්න සිද්ධ වෙනවා. ඒක නිසා හැම කෙනෙක් මේ රූපේ කියන දේ ඉස්සෙල්ලා පිළිසිඳ දකින්න. මේ දේ තුල තියෙනවා බොහොම ගැඹුරු කාරණාවක්, මේ රූපේ ඇත්ත ඇති හැටියට දකිනවා කියන තැන. අද අපි ආයතන වලින් ඔක්කොගෙම හම්බෙන අරමුණු එකට 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 එකක් එකක් ගාන ගැට ගහලා දැනගෙන තියෙනවා. බත් පිඟානක් කන්න ගත්තට පස්සේ ඒකෙන් එක බත් කටක් අරගෙන කන අපි, මේ කන බත් කටෙන් අපිට ඒ ලැබෙන රසය අපි දකින්නේ කොහොමද? බත් පිඟානේ තියෙන රසයක් හැටියට. අපි ලැබෙන සුවඳ අපි කොහෙන් තියෙන සුවඳ හැටියට දකින්න? බත් පිඟානෙන් එන සුවඳ හැටියට. එතකොට අපි අල්ලන්නේ මොකද්ද? බත් පිඟානේ. බත් ටික තමයි අල්ලන්නේ. හොඳට හිතර බලන්න අපි හැම මේ ආයතන ඔක්කොම එකට ගැට ගහලා තියෙන්නේ. මේ රවුමට කණු හයක් ගහලා මේ කණු හයේ තියෙන නූල් කෑල්ල අරගෙන, එක කණුවක තියෙන නූල් කෑල්ල අරගෙන තව කණුවක ගැට ගැහුවොත් අපිට මැද දැලක් වියන්න ඕනේද? අමුතුවෙන් වියන්න දෙයක් නැහැ, නිකම්ම දැලක් ඇති වෙලා ඉවරයි. දැල ලිහන්න ඕනේ නම් ඒ කණුවේම තියෙන නූල් කෑල්ල වෙන කණුවක ගැට ගහන්නේ නැතුව ඒ කණුවේම ගැට ගැහුවොත් ලිහන්න දැලක් තියෙයිද? ලිහන්න වෙන දැලක් ඇත්තේ නැහැ, නිකම්ම දැල ලිහිලා තියෙන්නේ. ඒ වගේ අර අපි ආයතන ඔක්කොම අවුල් කරගෙන ඉන්නේ. බත් පිඟානක් අතර ගත්තා වගේ අපි ආයතන ඔක්කොම අවුල් කරගෙන ඉන්නේ. ඒක නිසා මේ දැනෙන සුවඳ කවදාවත් අල්ලන්න පුළුවන්ද? දැනෙන සුවඳ අල්ලන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. සුවඳ පේන බත් ටික අල්ලන්න පුළුවන් කමකුත් නැහැ. අපිට අල්ලනකොට පටවි ධාතුව ගැටේ මිසක පේන වර්ණ රූපේ අතට ගැටෙන්නේ නැහැ. පේන වර්ණ රූපේ කවදාවත් අතට ගැටෙන්නේ නැහැ. පේන දේ අල්ලන්න බෑ අපිට. අපි හිතාගෙන ඉන්නේ පේන දේ ඇල්ලුවා කියලා. පේන දේ සුවඳයි කියලා. පේන දේ කටට දාලා කෙලත් එක්ක මිශ්‍ර වෙලා එන රසය අපි හිතන්නේ බත් පිඟානේ තියෙන දේ හැටියට. අපි ආපහු අත දාන්නේ නැද්ද අර විදිහේ රසයක් ගන්න? අපි ආපහු අත දානවා ඒක බැහැරින් ගන්න පුළුවන් තාක්කල්. මේ පින්නතුන්ට දැන් gedara ගැන හිතලා gedara තියෙනවා කියන සංඥාව තියෙනකන් අද හවසට gedara යන්නේ නැද්ද? අද හවසට gedara තියෙනකන් gedara යනවා. බය වෙන්න එපා. ඒ වෙනකන් අපිට සසරට යන්නත් පුළුවන්. ඇයි? අද gedara යනවා වගේ තමයි මරණාසන්න මොහොතේදී බැහැර තියෙනවා කියන තියෙන බවට හම්බෙන සංඥාවත් එක්කම ඒ අනුව විඳින්න පුළුවන් සැප දුක් දෙකත් එක්කම උප්පත්තියක් කරා යන්නේ. අද gedara යනවා වගේමයි එදා හිතට ඒ විදිහටම බැහැර තියෙන බවට හම්බෙන ඒ සංඥාම අරමුණු කරලා උප්පත්තියකට යන්නේ. ඒක නිසා එදාට අපිට මේ බැහැර නැති බවට ලැබෙන්නේ නැහැ. අද මේ තියෙන විදිහටම තියෙන බවටම හම්බෙනවා නම් අපිට අනිවාර්යෙන්ම සසරත් ඒ විදිහටම තියෙනවා. ඒකයි කියන්නේ මේ එක රූප සංඥාවක් තුළ අනන්ත අප්‍රමාණ සසර දුක ගෑවිලා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි, ඇහැ ඇවිල ගන්නාලදි, රූපේ ඇවිල ගන්නාලදි, සද්දේ ඇවිල ගන්නාලදි, කන ඇවිල ගන්නාලදි, මේ ඔක්කොම ඇවිලිලා තියෙන්නේ මොකෙන්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියලා තියෙනවනම් මේ ලෝකේ යම් පුද්ගලයෙක් සත්‍යයක් විඳින දුක් දොම්නස් තියෙනවනම් මේ හැම දෙයකින්ම මේ එක රූප සංඥාවක් තියෙනවනම් මේ හැම දෙයක්ම මේ රූප සංඥාව තුළ තියෙන කුසල් හෝ වේවා අකුසල් හෝ වේවා එකම සංඥාවක් තුළ මේ සසර දුක එහෙම තියෙනවා. ඒ කියන්නේ කුසල් කරන්න එපා කියන එක එහෙම නෙමෙයි කුසල් කුසල් කරන්න කුසල් නොකර ඉන්නවා නම් ඒකමයි අකුසලයේ බවට පත් වෙන්නේ. ඒක නිසා කුසල් කරන්න එපා කියන දේ නෙමෙයි, මේ වගේ ඥාන දර්ශනයක් ඇතිවීම තුළ කුසල් අකුසල් කියන දෙකම එයාගෙන් නැති වෙලා තියෙන්නේ. කුසල් අකුසල් කියන දේ නැතිර නෙමෙයි, කුසල අකුසල දෙකට යම් හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නැති වෙලා තියෙන්නේ. තණ්හාවට යම් හේතුවක් තියෙනවා නම් ඒ හේතුවයි නැති වෙලා තියෙන්නේ. දුකට හේතුව තණ්හාවයි, තණ්හාව ඇති වුණේ යම් ධර්මතා ටිකක නම් ඒ ධර්මතා ටික නැත්තම් අපි දුව පුතා ඉන්න නිසා නම් තණ්හා කරන්නේ. දුව පුතා කියන රූපේ හම්බෙන්නේ නැත්තම් අපිට හම්බෙන්නේ එතන යථාර්ථයක් නම්, එතන තියෙන ධාතුවට, පඨවි ධාතුවට, ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට තණ්හා කරන්න යන්නේ නැහැ. එයා හැමදාම දන්නවා දුව පුතා කියලා යම් රූපයක් කියලා දෙයක් අපි දැක්කනම් රූප සංඥාවකටම රැවටුණා, රූප සංඥාවක්ම ඇති වෙලා නැති වුණා කියලා දකින්නවා. එයාට ක්ෂණික නිරෝධයක් හම්බ වෙනවා යම් මේ ධාතු කොටස් ටික ආරම්භය යම් සංඥාවක් දුව පුතා කියලා සංඥාවක් හටගත්තා නම් ඒක එතනම ඉතුරු නැතුව එතනම මේ වෙලාවෙම නිරුද්ධ වුණා කියලා ඒ හිතේ ඇත්ත දකින්නවා. මේ තරම් සියුම් මට්ටමකට සියුම් නුවණක් හැම අරමුණකම තියෙන්න ඕනේ. ඒ තරම් මට්ටමට යනකම් අපි මේක වඩන්න ඕනේ. තවසක් සරියුත්තරුන් වහන්සේ පින්නපාත වැඩිනකොට ඒ කාලේ කතාවක් ගියා. සරියුත්තරුන් වහන්සේ ඉවසීම අතින් මහා විශාලයි, බොහෝ කොට ඉවසනවා කියලා බමුණෙක් කල්පනා කරා මේක ඇත්තද නැත්තද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා. සරියුත්තරුන් වහන්සේ පින්නපාත වඩිනකොට බමුණ පස්සේ ඉඟිලා තෙරුන් වහන්සේට වැරෙන් පිටට පහරක් ගහනවා. පිටට පහරක් ගහනකොට තෙරුන් වහන්සේ බලන්නේවත් නැහැ, එහෙම ඉස්සරහට පින්නපාතේ වඩිනවා. පින්නපාත වඩිනකොට බමුණ කල්පනා කරනවා ඒකාන්තයෙන් මම සුදුසු දෙයක් නෙමෙයි කරගත්තේ, මම ලොකු අකුසලයක් කරගත්තා. මේ ගුණ ඇතියන් වහන්සේ නිකම්වත් හැරිලා බැලුවේ නැහැ. වෙන කෙනෙක් නම් හැරිලා හරි බලනවා කවුද ගැහුවේ කියලා. නිකම්වත් බැලුවේ නැහැ කියලා දුවගෙන ගිහිල්ලා වැඳලා අනේ ස්වාමීනි මට සමා වෙන්න කියලා වඳිනවා. වඳිනකොට සරියුත්තරුන් වහන්සේ අහනවා ඇයි නුඹ සමාව ගන්නෙ? ස්වාමීනි මම ඔබ වහන්සේට වැරෙන් පහරක් ගැහුවා. ඇවැත්නි නුඹ එබඳු වරදක් කළා නම් නුඹට සමාව ලැබෙනවා කියලා දේශනා කළා. සරියුත්තරුන් වහන්සේ ඇයි මෙහෙම දේශනා කරේ? සරියුත්තරුන් වහන්සේට සංඥාවක් ඇත්තේ නැහැ, මෙයා මට ගැහුවා කියලා සංඥාවක් ඇත්තේ නැහැ. ගහපු කෙනෙක් ඉන්නේ, ගුටි කන්න මම මෙතන හිටියොත්, ගුටි කන්න මම හිටියොත් තමයි ගහපු කෙනෙක් ඉන්නේ. මම මෙතන හිටියොත් තමයි මට ඉදිරිපසක් පිටුපසක් තියෙන්නේ. එහෙම තිබුණොත් තමයි මට පිටිපස්සෙන් ඉඳලා එක්කෙනෙක් ගැහුවා කියලා තියෙන්නේ. මේ අත මගේ අත වුණොත් තමයි මගේ අතට ගැහුවා කියලා අපිට රූපයක් හම්බෙන්නේ. නමුත් ඒ නිරෝධයේ දකින්නවනම් ස්පර්ශ වෙනකොට යම් කිසි දෙයක් ස්පර්ශ නිරෝධයේ එතනම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින්නවනම් ඒක කෙනෙක් ගැහුවා, පුද්ගලයෙක් ගැහුවා කියලා තව අරමුණකට ගාවලා බැඳලා සැප දුක් විඳින්න නැත්තම් ඒ කෙනාට ස්පර්ශයක් ලැබෙනකොට ඒක එතනම ඇති වෙලා එතනම නැති වෙන දෙයක් මිසක අපේ කෙලෙස් මට්ටම වගේ අපි ආපහු හැරෙනවා, හැරිලා බලනවා වගේ ආයි කියලා අත අල්ල ගන්නවා වගේ මට්ටමකට යන්නේ නැහැ මේ වගේ ඥාන දර්ශනයක් ඇති වෙච්ච කෙනෙකුට. අද අපි මදුරුවෙක් කනකට ටක් ගාලා එතෙන්ට අපේ අත යන්නේ ඇයි? අපිට අත ගන්න අතක් තියෙනවා, මදුරුවෙකුත් කන්න මදුරුවෙකුත් ඉන්නවා, අපිට ටක් ගාලා එතෙන්ට අත යනවා. ඒක නිසා වේදනාවට අත ඇත්තේ නැහැ, අතට වේදනාව ඇත්තේ නැහැ. වේදනාව කියන දේ වෙනම දෙයක්, අත කියන දේ වෙනම දෙයක්. කවදාවත් අතේ වේදනාවල්, කකුල වේදනාවල් ඇත්තේ නැහැ. වේදනාවට අතේද කකුලේද කියලා දෙයක් ඇත්තේ නැහැ. දුක්ඛ වේදනාව නම් දුක්ඛ වේදනාව, සුඛ වේදනාව නම් සුඛ වේදනාව, වේදනාව තුල ඇත්තේ නැහැ සැපද දුකද කිය මේ වේදනාව තුල අතද කකුලද කියලා දෙයක් ඇත්තේ නැහැ. කායික ස්පර්ශයේ අපි හිතින් ඉඳලා තියෙනවා සැපද දුකද කියන වේදනාව හිතටම ගෝචර වෙලා තියෙනවා මිසක ඒක අතේ කකුල කියලා වේදනාවක් අපි කෙලෙස් වලින් දාලායි අරගෙන තියෙන්නේ මේ අතේ වේදනාව, මේ කකුල වේදනාව කියලා. ඒක නිසා වේදනාවට අත් කකුල් ඇත්තේ නැහැ. වේදනාව කියන දේවල් වෙනම දෙයක්, අත කකුල කියන දේ වෙනම දෙයක්. ඉතින් මෙන්න මේ වගේ මේ ගැඹුරු කාරණාවක් මෙතන තියෙන්නේ. ඒක නිසා කෙනකෙනා කෙනකෙනාගේ මත්තන් වලට තේරුම් ගන්න ඇති. නමුත් මෙතන බොහොම සියුම් මට්ටමින් දකින්න ඕනේ සියුම් කාරණාවක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ තැනක් තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. නිවන කියලා කියන්නේ මේ නිකාං මොකක්වත් නැති ශූන්‍යත්වයකට පත් වෙනවා, හරි නිකාං එකපාර මොකක් හරි උපාධියක් ලබා ගත්තා වගේ දෙයක් හරි නෙමෙයි අපේ කෙලෙස් නැති වෙලා අපිට චලංග සමන්නාගත උපේක්ෂාවක් ඇති වෙලා තියෙන්න ඕනේ. චලංග සමන්නාගත උපේක්ෂාවක් කියන්නේ අංග 6ක අපි උපේක්ෂා වෙලා තියෙන්න ඕනේ. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන 6ේ උපේක්ෂාවටපත් වෙලා තියෙන්න ඕනේ. උපේක්ෂාවටපත් වෙලා කියලා කියන්නේ අපිට තියෙන්න ඕනේ, අපි උපේක්ෂාවටපත් වෙලා නැහැ. රූපය අනුව යනවනම්, ශබ්දය අනුව යනවනම් අපි උපේක්ෂාවටපත් වෙලා නැහැ. ස්වාමීන් වහන්සේ ඔබට හොඳ උපමාවක් කියන්නේ ෆෝන් එකක් ගත්තාම incoming outgoing කියලා. incoming ඔක්කොම free, outgoing වෙනකොට මුදල් කැපෙනවා නේද? ඒ වගේ incoming වගේ අපිට බැහැරින් මේ කර්මයෙන් හටගත්ත පුරාණ අවිද්‍යා කර්ම තණ්හා නිසා ඇතිවෙච්ච මේ ආයතන ධර්ම වලට බැහැරින් අරමුණු ගැටෙනවා කියන එක ගැටෙනවා. නමුත් මේ ගැටෙන අරමුණ අනුව පේන රූපය අනුව රූපේ බැහැර තියෙනවා කියලා බලන්න යනකොට මෙහෙන් පිටට යනවා නම් අපිට කර්ම රැස් වෙනවා. ඒක නතර වෙන්නේ නැහැ. බැහැර තියෙනවා කියන සම්ම අපිට කර්ම රැස් වෙනවා. කර්මයේ කියලා වෙන දේවල් කරන්න අවශ්‍ය නැහැ. ඒ බැහැර තියෙන බවට හම්බෙනේ අවස්ථාවම ඇති. ඒකයි කර්මය කියලා කියන්නේ, උප්පත්තියකට යන කර්මය ඒකයි. ඒක නිසා මේ අවුට්ගොයින් එක නතර කරන්න ඕනේ. බැහැරට යන එක, බැහැර තියෙන බවට අපි ආපහු එහෙන් මෙහෙට හම්බෙනකොට මෙහෙන් එහෙ කියලා ආපහු හරවල යවන එක නතර කරන්න ඕනේ. අපිට මෙන්න මේ බැහැරින් හම්බෙනකොට අපි උපේක්ෂාව ඇති කරගන්නවා නම් එතන යථාර්ථයේ මේකයි. මේ යථාර්ථයේ ඇතිතරක අපේ මානසික මට්ටමටයි මෙහෙම දෙයක් ලැබෙන්නේ කියලා අපි එතන උපේක්ෂා වෙනවා නම් ඒකට කියනවා එයා ඇහි උපේක්ෂයි. මේ විදිහට ආයතන 6ේම උපේක්ෂාවට පත් වෙන කෙනාට කියනවා එයා චලංග සමන්නාගත උපේක්ෂාවෙන් යුක්ත කෙනෙක්, අංග 6කින් උපේක්ෂාවෙන් යුක්ත කෙනෙක්. එයාට ආපහු ගස් ගල් ගෙවල් දොරවල් කියලා මේ නානත්වයක් ඇත්තේ නැහැ. අතීත අනාගත වර්තමාන කියලා දෙයක් ඇත්තේ නැහැ. මේ පිණිසුන් හිතුව කවදාවත් දැකලත් නැති, අහලත් නැති දෙයක් මේ පිණිසුන් ඉස්සරහට එකපාර හම්බුනේ. දැකලත් නැහැ, අහලත් නැහැ. ඒ වගේ දෙයක් හම්බුනොත් මේ අහවල් එක කියන නිමිති කීයද? නිමිති ඇත්තේ නැහැනේ. දෙවෙනි දවසේ හම්බුනොත් මේ එදා හම්බෙච්ච එක කියලා නිමිත්තක් නැද්ද? අන්න ඒකට තමයි කියන්නේ නිමිති අනුනිමිති තියාගත්ත කියලා. නිමිති අනුනිමිති තියාගත්තේ ඇයි? රූපේ පිරිසිදු දැක්කේ නැති නිසා. මෙතන තියෙන ධාතු ස්වභාවය දැක්කේ නැති නිසා. රහතන් වහන්සේට මේ හැම රූපයක්ම අලුතෙන්ම හම්බෙන දෙයක් වගේ. නිමිති අනුනිමිති ඇත්තේ නැහැ. එතනින් පස්සේ ඒ ගැන තියාගන්නේ නැහැ. මේ ශාලාව අද දැක්කත්, හෙට දැක්කත්, ඊළඟ දවසේ දැක්කත් මේ නිමිත්ත ඇත්ත දැකලා ඉවරයි. ඇයි අඟුලිමාල තෙරුන් වහන්සේ මිනිස්සු අච්චර මරලා ඒ අකුසලයේ සසරෙදි විපාක නොදෙන්නේ? එදා යම් මිනිස්සයෝ කියලා මැරුවනම් ඒ තිබ්බ අරමුණෙත් එක්කමයි අද මිදුනේ. ඒ අරමුණුත් එක්කමයි මිදුනේ. යම් කිසි විදිහකින් බැහැර මිනිස්සයෝ මරන්න හිටියනම් ආයක උප්පත්තිය ඊළඟට කර්ම විපාක දෙනවා නතර කරන්නම බැ. ඒක නතර වෙන්නෙම නැහැ. ඒක නිසා බැහැර මිනිස්සු මරන්න බැහැර මිනිස්සු ඉන්න තාක් ඒ කර්ම විපාක දෙනවම. නමුත් යම් කිසි විදිහකින් බැහැර මිනිස්සෙක් හිටිය කියනවනම් අන්න ඒ මානසික මට්ටමින් ඒ රූප සංඥාවෙන්මයි මිදුනේ. ඒක නිසා ඒ මට්ටමින්ම මිදුණු නිසා උන්වහන්සේට කර්ම විපාක දෙනවා කියලා දෙයක් ආයේ සිද්ධ වෙන්නේ නැහැ. උප්පත්තිය පිණිසේ කර්මය ආපහු පස්සෙන් එන්නේ නැහැ. කුසලයක් කරා ඒ විදිහමයි. කුසලයක් කරත් ඒකයි රහතන් වහන්සේට කුසල් රැස් වෙන්නේ නැහැ කියලා කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි. මලක් පහනක් ගිහිල්ලා පූජා කරන්න මල් පහන් තියෙයිද? බැහැර මල් පහන් වෙච්ච රූප හම්බෙන්නේ නැහැ. ධාතුවක්ම දැකලා ධාතුව ඇති තැනක මනසට හම්බෙන අරමුණක අනිත්‍ය දකින්න මිසක බැහැර පූජා කරන්න මල් පහන් හම්බෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මල් පහන් පූජා කරන එකෙන් ලැබෙන කුසලයක් රැස් වෙන්නේ? ඒක නිසා ඒ දේ තුලින් කුසලයක් රැස් වෙන්නේ නැහැ. ඒකයි පුඤ්ඤ පාප පහිනස්ස නැති ජාගරතෝ බයක්. මේ පින්පව් දෙකම දුරු වුණ කෙනාට තමයි මේ නිවන් දැක්ක කියලා කියන්නේ. හැබැයි අපිට පින්පව් දෙකම නැති කරන්න බෑ. තාම මේ මත්තමේදී පින්පව් නැති කරන්න යන්න එපා කවුරු. පින්පව් නැති කරන්න කියලා ගිහිල්ලා අපි හිතාගෙන ඉන්නවා අපිට අකුසලයේ ප්‍රකට නැහැනේ. අපි හිතාගෙන ඉන්නවා සත්තුන මරණ එක මේවා තමයි පංච දුෂ්චරිතයෙන් වලකින එක අකුසලයෙන් වලකීම. එහෙනම් හරි අපි අතින් වැරදි වෙන්නේ නැහැ. එහෙනම් කුසලෙනුත් වැළකුණාම හරි කියලා පින් කරන එකෙනුත් නතර වෙනවා. ඒකමයි අවිද්‍යාව, ඒකමයි මිච්ඡාදිට්ඨිය, ඒකමයි අකුසලය. ඒකමයි අකුසලයේ ඒකමයි සසරේ විපාක ලැබෙන්න තියෙන ඊළඟ හේතුව. මොකද අපි කුසලයේ තියෙන ඉඩකඩ ටිකත් වළක්වගෙන තියෙනවා, අකුසලයේ හැමදාම වගා කරගෙන තියෙනවා. එහෙනම් අපිට ඒකින් ලැබෙන විපාකය අනිවාර්යෙන් ලැබෙනවා. මොකද වී වපුරලා අපිට තලගන්න බෑ. වී වපුරවනම් වී, තල වපුරවනම් තල. අර වගේ මනෝ කර්මයෙන් හරි අකුසලයේ වපුරවනම් අකුසල විපාක විදිහට දුක් විපාකමයි, කුසලයේ වපුරවනම් කුසල විපාකමයි ලබන්න වෙන්නේ. ඒක නිසා අපේ මට්ටමට පින්පව් නැතුව ඉන්නවා කියලා දෙයක් කරන්න බෑ. ඒක මේ ප්‍රතිඵලයේදී වෙන දෙයක්. ප්‍රතිඵලයේ තමයි මේ කාරණාවේදී විස්තර කළේ. ප්‍රතිඵලයේ මෙහෙම මට්ටමක් කියන එක. ඒක අරමුණකට විදිහට තියාගන්න එපා. අද අපි ළඟට බොහෝ කෙනෙක් භාවනා උපදෙස් ගන්න එනකොට අපි කියනකොට මේ විදිහේ කමඨහන වඩාගෙන යන්න, මෙහෙම වඩාගෙන යනකොට මෙහෙම මෙහෙම ලක්ෂණ එයි. අපි හිතමු නිකන් උදාහරණයක් ඇටියට කිව්වොත් ඔයාට මෙහෙම ආලෝක පෙනේ. මේ ගැන හිතන්නේ නැතුව වඩන්න සමහර විට මේ විදිහට කැරකෙනා විදිහට පෙනේ, ලෝකෙ මෙහෙම වෙනස් වෙනවා කියලා පෙනේ කියලා අපි මේ කෙනෙකුට උපදෙස් දුන්නහම එයා භාවනා කරන්න ගිහිල්ලා එයා කෙලින්ම හිත තියන්නේ ආ සාමිනාංශ කිව්වා ආලෝකයක් පේනවා කියලා. කියලා පේන ආලෝකෙට තමයි හිත තියන්නේ එයා කෙලින්ම. ඊට පස්සේ එයාට ඒ ආලෝකය පේන එකෙන් මිදෙන්න බැරුව යනවා. එයාට ලොකු පැත්තක් කමටහන වඩාගෙන යන එකේ පැත්තක් එයාට ජීවිතේ අතහැරිලා ප්‍රායෝගිකව. ඒක නිසා මේ අපි කියන්නේ නිවන කියලා මේ පැහැදිලි කරන්නේ ප්‍රතිඵලය. ප්‍රතිඵලය කරන්න යන්න බෑ. ඒකට තමයි මම ඉස්සෙල්ලම පැහැදිලි කරේ සීල සමාධි ප්‍රඥා. එතකොට සීල සමාධි ප්‍රඥා කියන එක තුල තියෙන සම්මා දිට්ඨියෙන් යුක්ත සීලය තියෙන්න ඕනේ. සම්මා දිට්ඨිය තමයි මොකද්ද මේකයි නිවන කියන්නේ. නිවනට යන්න නම් මම මේ විදිහේ ක්‍රමානුකූල වෙච්ච සීල ප්‍රතිපදාවක් ගිහ යන්න ඕනේ කියන, මේ විදිහේ දර්ශනයක් ජීවිතේට තියෙන්න ඕනේ කියන දර්ශනයට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එයා සම්මා දිට්ඨියෙන් යුක්තව සීලයේ ගමන් කරනකොට එයා මගින් නතර වේද සමාධියෙන්, එයා සමාධියෙන් නතර වෙන්නේ ඇයි? එයා දකින්න ප්‍රතිඵලය මගේ හිතේ තාම මේ ලක්ෂණ ටික ඇති වෙලා නැත්තම් මන් තාම ප්‍රතිඵලයට ඇවිල්ලා නැහැ. එහෙනම් මන් තව යන්න ඕනේ, තව ඉස්සරහට යන්න ඕනේ කියලා. ඒකයි පෙන්වන්නේ සෝවාන් කෙනත් පුතජන කෙනා සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම බලන්න. සෝවාන් කෙනා මොකද්ද කරන්න ඕනේ? සකුදාගාමි වෙන්න මොකද්ද? ඒ පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම බලන්න. සකුදාගාමි කෙනා අනාගාමි වෙන්න මොකද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම බලන්න. අනාගාමි කෙනා රහත් වෙන්න මොකද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම බලන්න. රහතන් වහන්සේ ditth ධම්ම සුඛ විහරණය සඳහා මොකද කරන්න ඕනේ? පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම බලන්න. මෙන්න මේ කාරණාව තමයි ලෝකේ විද්‍යමාන වෙන්නේ. මේ පංච උපාදානස්කන්ධේ ඇතිවීම සහ නැතිවීම බලනවා කියන කාරණාව. නැතිනම් තව විදිහකට කිව්වොත් මේ ආයතන ටික පිරිසිදු දකින්නවා කියන එක. තව විදිහකට කිව්වොත් නාම රූප පිරිසිදු දකින්නවා කියන එක. මේ කොහෙන් කොහෙන් කිව්වත් අපි මේ එකම නිවන කියන කාරණාව තමයි මේ විස්තර කරන්නේ. මොන විදිහට විස්තර කරත් සතර ආහාරයේ පිරිසිදු දකින්න කිව්වත්, චතුරාර්ය සත්‍ය දකින්න කිව්වත්, ආයතන පිරිසිදු දකින්න කිව්වත්, පංච උපාදානස්කන්ධ උදේවය දකින්න කිව්වත්, මේ හැම කාරණාවකෙම අපි විස්තර කරන්නේ මොකද්ද? මේ එකම තැන එකම නිවනට යන ප්‍රතිපදාව සහ නිවන කියන දෙකයි මේ විස්තර කරන්නේ. ඒක නිසා හැම කෙනෙක්ම යන්න තියෙන ප්‍රතිපදාව තමයි මේක. නැතිනම් වෙන පැත්තකින් ආයෙ යන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක නිසා ප්‍රතිඵලයට හිත තියන්න එපා. ප්‍රතිඵලය ගැන දැනුමකින් ඉන්න, දැනුමකින් ඉඳගෙන සම්මා දිට්ඨිය මූලික කරගත්ත මේ මාර්ගයේ ගමන් කරන්න. ඉතින් අද දවසේදී අපි ටිකක් මේ ක්‍රමානුකූලව භාවනාවක නිරත වෙමු. ඒක නිසා හැමදෙනාම භාවනා කරලා ඇතිනේ මේක කලිනුත් නේද? හැමදෙනාම හොඳට භාවනා කරන්න. ආනාපාන සති භාවනාවට බොහෝ දෙනෙක් මේ බොහොම තියුණු ආනාපාන සති භාවනාව අපේ විතර්ක ඉක්මනින්ම සංසිඳව ගන්න පුළුවන් භාවනාවක් තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. එතකොට ආනාපාන සතිය කරනකොට කොහොමද අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ? හොඳට ඉස්සෙල්ලා සති නිමිත්ත කියන එක ප්‍රකට කරගන්න ඕනේ. සති නිමිත්ත කියන්නේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේ සතින් උපනිබන්ධිත්වා මේ නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්තේ සතිය ඇතිනම් සිහිය හොඳට බැඳලා තියාගන්න ඕන. නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්ත කියලා කියන්නේ නාසිකාග්‍රේ කියන්නේ මේ නහය යට කෙළවර සහ මුඛ නිමිත්ත කියන්නේ තොල් දෙක අතර හිත තියාගන්න ඕන. හිත තියාගන්න ඕන කියන්නේ මේ පින්නතුන මේ තැන් දෙක තියෙන බවට ප්‍රකට වෙනවානේ. ආස්වාස ප්‍රාස්වාසයට සිහිය යොමු කරලා ආස්වාස ප්‍රාස්වාසයේ වදින තැන මෙනෙහි කරන්න කියනවා නෙමෙයි, මේ තියෙන බවට මෙනෙහි වෙනවනේ. එහෙම මෙනෙහි වෙන්නේ නැත්නම් පොඩ්ඩක් ඇඟිල්ල තියාගන්න. මෙහෙම ඇඟිල්ල තියාගත්තාම ඇඟිල්ල ගෑවෙනවා කියලා තේරෙනව නේද හැමෝටම? ඇඟිල්ල ගෑවෙනවා කියලා තේරෙනවා නම් ඒ ගෑවෙනවා කියන බවට දැනුම ඇතිවම ඇඟිල්ල පල්ලෙහාට ගන්න, අර ගෑවිච්චි බවට හිත තියාගෙන ඇඟිල්ල පල්ලෙහාට දාන්න. එතකොට ගෑවිලා තිබුණ කියලා ඒ ගතිය තියෙනවනේ. ආන්ගේ ගතියට හිත තියාගන්න, ඒ ස්වභාවයට ගෑවුණා කියන ඒ ස්වභාවයට හිත තියාගෙන ඇඟිල්ල පල්ලෙහාට දාන්න. ආපහු ප්‍රකට නැති වෙනකොට ආපහු ඇඟිල්ල තියලා ආයෙත් ප්‍රකට කරගන්න, ආපහු ඇඟිල්ල පල්ලෙහාට දාන්න. ඒකට කියනවා සති නිමිත්ත කියලා. සති නිමිත්තේ හිත තියාගෙන ඊළඟට ආස්වාස ප්‍රාස්වාසයට සිහිය යොමු කරන්න. සිහිය යොමු කරන්න කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයත් එක්ක යන්න කියලා නෙමෙයි, ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ සිහියෙන් ඉන්න. ඒ කියන්නේ දැන් මම මෙහෙම දෙයක් පිළිබඳ කෙලින් ඉස්සරහා බලාගෙන ඉන්නකොට කෙනෙක් ඉන්නවා මෙහෙම, මේ පැත්තේ ඉඳන් එහා පැත්තට යනවා, මේ පැත්තේ ඉඳන් මේ පැත්තට යනවා. මෙහෙම ඉන්නකොට මට දැනීමක් නැද්ද මේ කෙනා මෙහෙට ගියා, මේ කෙනා මෙහෙට ගියා කියලා දැනීම තියෙනවා. මම ඇස් දෙක හරවල බැලුවේ නැහැ මෙයා යන දිහා, මේ පැත්තට යනවද මේ පැත්තට යනවද කියලා බැලුවේ නැහැ මම. නමුත් දැනීම තියෙනවානේ ගියා කියලා, දැනීම තියෙනවා. මම ඇස් හරවල බැලුවේ නැහැ, මම කෙලින් බලාගෙන ඉන්න එකයි කළේ. ඒ වගේ කෙලින් බලාගෙන ඉන්නවා වගේ සති නිමිත්ත හිත තියාගන්න, හුස්ම උඩට ගත්ත හුස්ම පහළට ගිය බවට දැනුම තියාගන්න. ඒ ඔස්සේ සිත අරගෙන යන්න එපා. ඒ හුස්ම ඉහළ පහළ ගත්ත බවට දැනුම විතරක් තියාගන්න. සිහියෙන් ආස්වාද ප්‍රාස්වාද කරනවා කියලා කියන්නේ ඒකටයි. ඒකේ දැනුම තියාගෙන හොඳට සිහියෙන් ආස්වාද ප්‍රාස්වාද කරන්න ඕනේ. එහෙම ආස්වාද ප්‍රාස්වාද කරලා ටික වෙලාවක් එහෙම කරලා හිතනම් අපි ආපහු හිත අරගෙන හොඳට තමන්ට දැන් අපේ ඒ කර්මුණක අපේ හිත තියෙන්නේ නැහැනේ. හිත දුවනකොට අර දුවපු හිත අපි හිතමු අපි නිකන් ඉන්නකොට අපි අපිට කෙනෙක් නැතිනම් gedara මතක් වුණා, gedara සිහිපත් වුණා කියලා. ඒ සිහිපත් වෙච්ච එක අරමුණක් අරගන්න. එක අරමුණක් අරගෙන gedara සිහිපත් වුණා නම් හොඳට හිතලා බලනවා, මම gedaraද සිහිපත් කරේ නැතිනම් මගේ හිතේ වැටිච්ච රූප සංඥාවක්ද මෙනෙහි කරේ? මම රූප සංඥාවක් මෙනෙහි කරේ කියලා ඒ වෙලාවේදී අපිට ඒ අරමුණේ ඇත්ත දකින්න පුළුවන් නම් ඒ මට්ටමින් අපි ඒකේ ඇත්ත දකිනවා. ඒ මට්ටමින් ඇත්ත පේන්නේ නැත්නම් හොඳට හිතලා බලන්න, ගේ ගැන හිතනවා කියලා මම gedara උඩු ටික ගැන හිතුවද, ගල් ටික ගැන හිතුවද, මොකක් ගැනද මම හිතුවේ? එහෙනම් gedara කියලා මම උඩු ටික ගැන වෙනම හිතුවෙත් නැත්නම් මේවා ගැන හිතුවෙත් නැත්නම් gedara කියලා මේ තියෙන දෙයක් ගැන නෙමෙයි මම හිතලා තියෙන්නේ. මේ අමුද්‍රව්‍ය ගැන හිතලා නෑ. අමුද්‍රව්‍ය වලින්තරව ගයක් තිබුණද? ගයක් තිබුණේ නෑ අමුද්‍රව්‍ය වලින්තරව. එහෙනම් මේ වගේ ද්‍රව්‍ය කාරණා ටිකක් ඇති දැනෙක මම මානසින් නේද ගේ කියලා අරමුණු කළේ කියලා ඒ විදිහට හෝ බලන්න. එහෙම නැතිනම් ධාතු විදිහට හරි මෙනෙහි කරන්න. කොහොම හරි අපිට කියන බවට හම්බෙච්චේ අරමුණේ මේ විදිහට නෙමෙයි, මෙතන යථාර්ථයේ මේකයි, අපේ මානසිනුයි දැක්කේ කියන මේ රූප සංඥාවක්මයි දැනගත්තේ කියන බවට ඒ අරමුණ ඔප්පු වෙනකම්ම ඒක හොඳට, ඒ අරමුණේ ප්‍රත්‍යක්ෂ වෙනකම්ම හොඳට හිතන්න. හිතලා ආපහු අර විදිහට සති නිමිත්ත හිත තියාගෙන ආස්වාස ප්‍රාස්වාස පිළිබඳ නුවණින් සිහියෙන් ඉන්න. ඒකලා ආපහු ටිකකින් අර විදිහ අරමුණක් අරගෙන විදර්ශනා කරනවා. මේ විදිහට දෙක යුගනද්දව නැතිනම් දෙක කලව මේ විදිහට කරන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් කරලා, ඒ කියන්නේ එපා වෙනකන් ඉඳගෙන මේක කරන්නේ නැතුව සාමාන්‍ය විනාඩි 15ක් විතර කරලා මේ ඇතුලේ ඉඳ බඳින එළිය හෝ ටික සක්මන් කරනවා. සක්මන් කරනකොට ඇවිදිනකොට මේ සති නිමිත්ත හිත තියාගෙන හොඳට කරන හැම වැඩක්ම සති නිමිත්තෙන් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඇවිදින එකත් සති නිමිත්තෙම හිත තියාගෙන සති නිමිත්තෙන් හිත පිටට යන්නේ නැති වෙන්න කරන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඇවිදින සක්මන් කරනකොටත් වෙන එකම අරමුණක්වත් ගන්න එපා. ආස්වාද ප්‍රාස්වාදයටවත් සිහිය යොමු කරන්න එපා. සති නිමිත්තෙම හිත තියාගෙන ඇවිදින්න සක්මන් කරන්න. ඒක අමාරුයි නම් සති නිමිත්තෙම හිත තියාගෙන ආස්වාස ප්‍රාස්වාස කරන එක විතරක් කරන්න, මේ ආස්වාසයට හිත යොමු කරන්නේ නැතුව සති නිමිත්ත විතරක් හිත තියාගෙන සක්මන් අමාරු නම් කොහොමද ඊළඟට ඇවිදිනකොට අඩියේ තියෙන බව දැනෙනවනේ, ගැටෙන ගතිය තියෙනවනේ. අන්නේ පටවි කියලා ඒ ගැටෙන ගතියට, ගැටෙන ස්වභාවයට හිත තියන්න. කකුලටවත් පොළවටත් හිත තියන්න එපා. අර ස්පර්ශ වෙන ගතියට, පටවි කියලා ඒ ස්පර්ශ වෙන තද ගතියට විතරක් හිත යොමු කරන්න. හැබැයි සති නිමිත්තෙත් සිහිය තියාගෙන මේ විදිහට සක්මන් කරන්න. ඒකලා ආපහු විනාඩි 10ක් විතර සක්මන් කරලා ඒකත් එපා වෙනකම් කරන්න නැතුව ආපහු විනාඩි 15ක් විතර ආපහු ඉඳගෙන භාවනා කරන්න. අර විදිහට කරලා මාරුවෙන් මාරුවට ටිකක් ඔය විදිහට භාවනාව නිරත වෙන්න. එතකොට මේ අපි ආපහු ටිකක් භාවනා කරලා ආපහු සාකච්ඡා කරමු. මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ කියලා ඒ පිළිබඳව ටිකක් සාකච්ඡා කරමු. හොඳයි, හැමදිනම එහෙනම් ටික වෙලාවක් ඒ විදිහ භාවනා කරන්න. කලින් භාවනා කරලා ඇතිනේ පූර්වක්‍ෘත්‍ය එහෙම දන්නේනේ. ඒ තුනුරුවන්ට වන්දනා කරලා තමන් හිතින් තමන්ගේ තුනුරුවන් කෙරෙහි තුනුරුවන් කමා කරගෙන තමන්ගේ සිදුවෙච්ච වැරදි වලට ගුරුවර නේද හිත මිතුරන්ගේ සමාව අරගෙන සසරේදී හෝ යම් කිසි වරදක් සිදු වෙලා තියෙනවා නම් ආරයන් වහන්සේලාට හෝ ඒ සියලුම දෙනාගෙන් සමාව ලැබේවා කියලා සමාව අරගෙන හැම දෙනාම මේ විදිහට භාවනා අපි ටික වෙලාවක් භාවනා කරන්න. මම ටිකකින් එන්නම සාකච්ඡාවට. එතකොට අපි සාකච්ඡා